දෙදහස් විශ්වාසරේ නවවැනි මාසේ අටවැනිදා භාවනා වැඩසටහන ශ්‍රී ලංකාවාසී එවැගේම ලෝකවාසී සද්ධර්මාභිලාෂී පින්වත්නි, සම්බුද්ධ ශාසනය දුර්ලභයි, සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි, ශ්‍රද්ධාව දුර්ලභයි, මේ මනුෂ්‍ය ආත්ම භාවය දුර්ලභයි. මේ අනන්ත විශ්වයේ ගණනය කළ නොහැකි තරම් සත්ව කොට්ටාස අතරින් අප මේ තරම් භාග්‍යවන්තයි කියලා නිම කරලා කියන්න බැරි තරම් භාග්‍යයක් තමයි මේ සම්බුද්ධ ශාසනය මුණ ගැසීමත් මේ උතුම් මනුෂ්‍යාත්මය ලැබීමත් කියන මේ භාග්‍යවන්ත බව. ඒ භාග්‍යවන්ත භාවය පිළිබඳව නිරන්තරයෙන් ඔබ සතුටට ප්‍රමෝදයට පත්විය යුතුයි. එය සැබවින්ම භාග්‍යයක් වන නිසා සතුටු වෙන්න කාරණයක් කියලා හිතා ගන්න ඕන. ඊළඟට පින්නතුනේ දුර්ලභා පබ්බච්චා, පැවිද්දත් අතිශයින්ම දුර්ලභයි. ඉතින් පැවිද්ද කියන එක ලබන්න පුළුවන් සම්මුති පැවිද්දක් ලබන්නත් පුළුවන්, පරමාර්ථ පැවිද්දක් ලබන්නත් පුළුවන්. විධාරු චීවර වැනි හරතන් වහන්සේලා මේ පරමාර්ථ වශයෙන් පැවිද්දෙක් වුණා, පුත්‍රයෙක් වුණා බුදුහාමුදුරන්ගේ. ඉතින් අන්න ඒ වගේ පින්නතුන්ටත් පරමාර්ථ වශයෙන් ගිහි ජීවිතයේ හිටියත් පැවිද්දෙක් වෙන්න හැකියාව තියෙනවා. එතකොට පැවිද්දෙක් කියලා අපි හිතාගෙන ඉන්නේ මේ කාය චර්යාවක්. කාය චර්යාවක් නෙමෙයි පින්නතුනි, ඥාන දර්ශනයක් තමයි පැවිද්දෙක් කියලා කියන්නේ. ඥාන දර්ශනයක්. යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥාන දර්ශනයට පත් වෙනවද? ඔහු පැවිද්දෙක්. භික්ෂුවක් බවට පත් වෙනවා. එපමණ අපේ පින්නතුන්ටත් ඒ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න, බුදුහාමුදුරුවන්ගේ දරුවෙක් වෙන්න හැකියාව තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ දරුවෙක් නොවූ හැම දෙනාම මතක තියාගන්න, අසතුටක් දැනුණත් කියන්න ඕන ඒ සියලු දෙනාම මාර්යාගේ දරුවෝ. බුදුහාමුදුරුවන්ගේ දරුවෝ සහ මාර්යාගේ දරුවෝ තමයි ඉන්නේ. පින්නතුනේ ඔය මාර්යාට සමහර ආගම්වල කියන්නේ දෙවියෝ කියලා. මොකද මේ මාර්යා තමයි මේ සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ. ලෝමාවාපෑ දෙවියන් කියලා කියන්නේ අපි බුදු දහමේ අනුව, අපි මාර්යා කියලා කියන කෙනාට ඒගොල්ලෝ දෙයියෝ කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ දෙයියෝ ළඟට යනවා කියන එකෙන් අදහස් වෙන්නේ මාර්යා ළඟට යනවා කියන එක. මේ මැරෙන ධර්මතා ඔක්කොම නිමවලා ඒව අවසානේ මැරිලා යනවා නම් ඒ සියල්ලම මාර්යාට අයිති දේවල්. තේරුණා නේද? මේ ලෝකේ යම් කිසි විදියක ක්‍රියේට් කරා නම්, හැදුවා නම් ඒ හැම දෙයක්ම විපරිණාම ධර්ම බවට පත් වෙලා නැති වෙලා විනාශ වෙලා යනවා නම්, වය ධම්මා සංඛාරා වෙනවා නම් ඒ ඔක්කොම මායාවේ ධර්මතා. එහෙනම් පින්නතුනි, අපි මේ දරාගෙන ඉන්න ශරීරය, මේ ලෝකේ තියෙන වස්තු, පුජ්‍යලයෝ, මේ සියල්ලම මායයට ඒ යන ධර්මතා. මේවා අල්ලගෙන ඉඳීමේ වැඩක් නැහැ. වේලාසනින් අවබෝධයෙන් මාරයට මේව දන් දෙන්න. මාරයෙන් ගත්ත ණය මාරයටම දෙන්න පිළිතුරු. මාරයේ දේවල් අල්ලගෙන පැනල යන්න හැදුවට කවදාවත් පැනල යන්න බෑ. එක මොහොතකදී අල්ල ගන්නවා. මාරය දන්නව මුළු ලෝකෙම යාගේ කියලා දන්නව. මේ මාරය කියන්නේ බඩක් කටක් තියෙන පුජ්‍යලයකට එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඔය ලෝමාව පෑ දෙයෝ කියලා කියන්නේ බඩක් කටක් තියෙන පුජ්‍යලයකට නෙමෙයි. එයාටත් බඩක් කටක් නැහැ, මාරයටත් බඩක් කටක් නැහැ. ඒ කියන්නේ අතප්පයක් තියෙන සවිඥානික දෙයකට නෙමෙයි, යම් කිසි මේ ලෝකයේ සිද්ධ වෙන න්‍යායාත්මක ධර්මතාවයකට. තේරුණා නේද? මැරෙන ධර්මතාවයකට. ඉතින් මිනිස්සු මැරෙන ධර්මතාව මාර ධර්මතාව හැටියට තමන්ට ප්‍රිය වූ මනාප වූ කාන්ත ධර්මතාවලට දේව ධර්මතා හැටියටත් සැලකුවා. ඒ නිසා වලාහක දෙයියෝ වුණා, රුක් දෙයියෝ වුණා, වැහි දෙයියෝ වුණා නේද? වාතය දෙයියෝ වුණා, වා දෙයියෝ. ඒව මිනිස්සුන්ට ආශිර්වාදයක් කරන නිසා ඒවට දේව දෙන නිසා දෙවියා කියලා කිව්වා, මරණ නිසා මාරය කියලා කිව්වා. ඉතින් ඕක බේර ගන්න බැරුව නිකන් ඔළුව නරක් කර ගන්නවානේ. දෙනව නම් දෙයියා, මරණව නම් මාරයා. සරලයිනේ. ඕන දෙයකට අපි එහෙමයි කියන්නේ. දෙනව නම් දෙයියා, මරණව නම් මාරයා. දැන් ඔය ගෙදර ඉන්න ස්වාමියටත් ස්වාමිපුරුෂයටත් සමහරලාට දෙවගණක් කියනවානේ. එහෙම අපේ මහත්ය දෙයියෙක් වගේ කියලා කියනවා. තව කෙනෙක් කියනවා අපේ මහත්ය මාරයෙක් වගේ කියලා. ඒකට හේතුව එයාට මුකුත් දෙන්නේ නැහැ. දෙනව නම් දෙයියා, නොදෙනව නම් මාරයා. නැත්තම් ඒ වගේ තමයි වෙනතුනේ. ඉතින් ඕක සරලව ඔළුවේ තේරුම් ගන්න. ඊට පස්සේ අර මෝහ අන්ධකාරයෙන් ඔළුවේ පටලවාගෙන මොකෝවත් තියාගන්න උමනාවක් නැහැ. මොනවද මේ මාරයා කියන්නේ, මොනවද මේ දෙයියෝ කියලා කියන්නේ, වෙන මාරයෙක් ඇත්තේ නැහැ වෙනතුනේ. ඊට පස්සේ කෙලෙස් වලින් අපි මුලා කරන ඒවට කියනවා ක්ලේශ මාර කියලා කියනවා. කෙලෙස් මාරේ ඉන්නවා. වැරදි සිතුවිලි, වැරදි සංකල්ප ඇවිල්ලා තමන්ව මුලා කරගන්නවට, හසුරුවනවට කියනවා ක්ලේශ මාර. ඉතින් මේ ටික තේරුම් ගත්තාම මුළු ලෝකෙම තේරුම් ගන්න වෙනවා. දැන් මෙහෙම සරලව තේරුම් ගත්තාම දැන් ලෝකේ අතහරින්න ලේසි. ඇයි අපි මේ ලෝකේ අතහරින්නේ? හේතුවක් දක්වන්න බෑ වෙනතුනේ. දැන් අපි වෙනතුන් හේතු දක්වලා නේද අතහැරීම මෙච්චර කාලය. ඒක වැරදි අතහැරීමක්. හේතුවක් දක්වලා අතහරිනවා නම් ඒක වැරදි අතහැරීමක්. ඒක මමත්වයේ අතහැරීමක් වෙනතුනේ. හේතු දක්වා අතහැරීමක් ඇත්නම් එය මමත්වයේ අතහැරීමක්. පිළිගන්න බැරිද? තේරෙන්නේ නැද්ද? මම අහන්නේ හේතු දක්වන්නේ කවුද කියලා අහුවාම උත්තරේ එනවා නේද? කවුද හේතු දක්වන්නේ? හේතු දක්වන්නේ මමනේ. ඒක හේතුවක් ක්‍රියේට් කරනවා, හදනවා. හදලා ඒ හේතුව දාලා ඒක තල්ලු කරනවා. ඒ තල්ලු කිරීම සඳහා උත්සාහයක් යොදන්න ඕන, සිහියක් යොදන්න ඕන. ඉතින් හේතු දක්වලා යමක් අතහැරියට පස්සේ එයාගේ ළඟ ඒක ඉතුරු වෙනවා. මොකද ඉතුරු වෙන්නේ? අර හේතු ඉතුරු වෙනවා. හේතු වලින් පිරෙනවා. ඒ නිසා හේතු දක්වා යමක් අතහැරියනම් ඒ සියලු අතහැරීම් මමත්වයේ අතහැරීම් පමණයි. ඒ ලෝකෝත්තර අතහැරීමක් නෙමෙයි. නිවනට උපකාරක නෑ පින්නතුනේ. හේතු දක්වා අතහැරීමක් කවදාවත් නිවනට උපකාරක නෑ. පැහැදිලිනේ? හේතු දක්වා අතහරිනවා නම් ඒ කිසිවක් නිවනට උපකාරක නෑ. මොනම විදියකින්වත් නිවනට උපකාරක නෑ හේතු දක්වලා අතහරිනවා. අපිට මේ ලෝකේ අතහරින්න මේක සිද්ධ වෙන්නේ හේතුවක් දක්වන්න දෙයක්වත් නැහැ පින්නතනේ. අන්න එකට කියනවා ඉතිරි නැතුව අතහරිනවා කියලා. අශේෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ අන්න එක. හේතුවක් දක්වන්න කෙනෙක්වත් මෙතන ගන්න පුළුවන් කමක් නැහැ. ඒක තේරෙනවද? හේතුවක් දක්වන්න කෙනෙක්වත් මෙතන ගන්න බැරි නම් එතන අශේෂ විරාග නිරෝධ. එක හේතුවක් අයින් කරන්න තව හේතුවක් හදනවා. ඒ හේතුව අයින් කරන්න තව හේතුවක් හදනවා. ඒ හේතුව අයින් කරන්න තවත් හේතුවක් හදනවා. ඉතින් මේ හේතු කොහෙද ඉවර වෙන්නේ? අවසානයක් නැහැ නේ නේ? අවසානයක්. එහෙමනම් අපි එනවා අවසානෙට මේ චින්තනයෙන් එහාට ගියපු චින්තය කියන தත්වයෙන් එහාට ගියපු අචින්තය කියන தත්වයට. එහෙනම් බුදුහාමුදුරුවෝ අගය කරේ බුදුහාමුදුරන්ගේ දර්ශනය මොකද්ද? අචින්තය. අචින්තය කියන වචනේ තව වචනයක් කියන්න බලන්න ඔයත් දන්න. තව වචනයක් කියන්න ඊට සමාන. අනන්තය. තවත් වචනයක්. ධර්මයේම හොඳ වචනයක් තියෙනවා. අචින්තය කියන එකට තමයි අකාලික කියලා කියන්නේ. අචින්තය කියන එකට තමයි අකාලික කියන්නේ. ඔක දෙයාකාරයකට අඳුනගෙන තියෙනවා නම් ඒක අපේ මෙන්ටලි ප්‍රශ්නයක්. ඒක එකක් තේරුණා. අචින්තය කියන්නේත් එකයි අකාලිකයි කියන්නේත් එකයි. තමගද කිව්වේ අපේ අනන්තය කිව්වේ. අනන්තය කියන්නේත් එකයි. එතකොට මේ අකාලික බවට පත් වුණා නම් අචින්තය ස්වභාවයට බවට පත් වුණා නම් අනන්ත ස්වභාවයට පත් වුණා නම් එයා තමයි නිර්වාණ. 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 නිර්වාණ කිව්වහම බය වෙන්න එපා. ඒක කෙටි අර්ථයේ සිංහල අර්ථයේ බැඳීම් නැති කියන එක එච්චරයි. වාණ කියන්නේ බැමි බැඳීම්. නිර්වාණ කියන්නේ බැමි බැඳීම්. ඔව්. අපිට එක එක මේ වට කරපු බැරියර්ස් බවුන්ඩරිස් නැහැ. ඒ සියල්ලගේම අපි නිදහස්. හැබැයි එකතර මතක තියාගන්න එතන කෙනෙක් නෑ. එතන කෙනෙක් නෑ. කෙනෙක් ඉන්නේ බැඳීම් එක්ක. කෙනෙකුට තනියම පවතින්න බෑනේ. කෙනා කියන කෙනාට කෙනෙක් මෙතන හැදෙනවා නම් මමත්වයක් මෙතන හැදෙනවා නම් ඒකට තනියම පවතින්න බෑ. ද්විත්වයක් එක්ක තමයි පවතින්නේ. සත්තා පුජ්‍යලයා ආත්මය කියන ස්වરૂපයක් මෙතන පවත්වනවා නම් කිසි වෙලාවක ඒක තනිව පවත්වන්න බෑ. ද්විත්ව කාරණා තියෙන්න ඕන. ඇලීම් ගැටි සැප දුක නාම රූප ඕ තියෙන්න ඕන. ද්විත්ව නේද? කොච්චර හරි ද්විත්ව තියෙනවා. මෙන්න මේ වගේ ද්විත්වයක තමයි සක්කාය දිට්ඨිය පවතින්නේ. එහෙම නැත්නම් පුඤ්ජලත්වේ පවතින්නේ. දිට්ඨයක් නැති තැන මමෙක් පවත්වන්න බෑ. දිට්ඨයක් නැති තැන මමෙක් පවත්වන්න බෑ. ඇස රූපය. ඇස රූපය. රූප නැත්තම් ඇසකුත් නැහැ. ඇස නැත්තම් රූපත් නැහැ. දැන් දැක්කන එකක් නැතිවීමෙන් දෙකම නැති වෙනවා. හිතක් නැත්තම් අරමුණුත් නැහැ. අරමුණු නැත්තම් හිතකුත් නැහැ. එනිසා ආර්ය දර්ශනයේදී පින්නතුනේ ඇති වෙන්නේ මේ දේවල් එකක්වත් නැති කරන්නෙත් නැහැ ඇති කරන්නෙත් නැහැ. තියෙන தත්ත්වේ තියෙන විදියටම තියනවා. මේක මම මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් ගැලවෙනවා. එච්චරයි වෙන්නේ. අයිතියෙන් ගැලවෙනවා. එතකොට අයිතියක් වශයෙන් මේ තියෙන්නේ මොකද්ද? මෝඩකමනේ කියලා එයා තේරුම් ගන්නවා. දැන් මේ මහ පොළොව අල්ලගෙන මිනිස්සු හිටියා. ආටවත් මේ මහ පොළොව අයිති වුණාද? මොන ගෝත්‍රිකයෝ, ජාතිකයෝ, වර්ගිකයෝ නේ? දෙමළ අය, සිංහල අය, මුස්ලිම් අය මේවා අල්ලන්න හදනවා, අල්ලන්න හදනවා. මේක අපේ ආගමික රටක්, අපේ මේකක් කරන්න කියලා. ඒ කාලෙත් එහෙම කළා. එක එක ගෝත්‍රික මේවා පැතිරීම් සිද්ධ වුණා. ඒ කිසිම මිනිස්සෙකුට මේක පවත් ගන්න බෑ. මේ වගේ ශරීර අල්ල ගන්නවා මේ ඕන තරම් මේ මහ පොළොවේ. මේ මිනිස්සු කිසි කෙනෙකුට මේ ශරීරය මගේ කියලා රඳව ගන්න බැරි වුණා. එහෙනම් මොනවද මේ මිනිස්සයාගේ? මරණයෙන් අතහැරන සියල්ල ඔබ දැන් අතහරින්න. එවිට ඔබට නිර්වාණය හිමි. ඔබ තමයි කර්මස්ථානේ. ඕකත් අරගෙන ගිහිල්ලා අවුරුදු 4-5ක් හරි කල්පනා කරලා අවබෝධ කරගන්න පුළුවන්. මරණයෙන් අතහැරන සියල්ල ඔබ අතහරින්න. ඔබට ඒවට ඔබට නිර්වාණය හිමි. ඔබට දැන් මිය යා හැකිද? ඔබට දැන් මිය යා හැකි නම් ඔබට දැන් නිවන් දැකිය හැකි. ඔබට දැන් මිය යා නොහැකි නම් ඔබට දැන් නිවන් දැකිය නොහැකි. ඔබට තව සතියකින් මියා හැකිනම් ඔබට තව සතියකින් නිවන් දැකිය හැකි. ඔබට තව මාසකින් මියා හැකිනම් ඔබට තව මාසකින් නිවන් දැකිය හැකි. මිය යන්නේ නැතුව ලෝකෝත්තර උප්පත්තියක් නැහැ. මාගේ කතාව පංචස්කන්ධය සමග නොවේ, කෙලෙස් කන්දත් එක්ක, මානසික කන්දත් එක්ක. තේරුණා නේද? පංචස්කන්ධේ මරණ එක, මැරෙන එක, උපදින එක, ඒක බාහිර දෙයක් නේ. ඒවන ඉතින් කවුරුත් කරනවා. මේ කතා කරන්නේ ඔබේ මිය යාම, ජීවත් වීම කියන එක තීරණය වෙන්නේ ඔබේ තියෙන මානසික තත්ත්වය තුළ. මනසින් මිය යනවා කියන එකේ අදහස් කරන්නේ කුමක්ද? මනසින් මිය යනවා කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? අන්නට අපි කලින් මතක් කළ හේතු නොදක්වා තැහැරීම. මම මෙහෙම කතන්දරයක් කියන්නම්කෝ. ඔබට වැරදිලා කාගෙ හරි සෙරප්පු දෙයක් ඔබේ කකුල් දෙකේ දාගන්නවා. දාගෙන ඔබ ටික දුරක් යනවා. ටික දුරක් යද්දී කවුරු හරි කෙනෙක් දුවන ඇවිල්ලා කියනවා, "කොහොම පොඩ්ඩක් ඉන්න නතර වෙන්න, මේ ඔය සෙරප්පු දෙක මගේ." එතකොට හොඳට බලනවා. බැලුවාම සෙරප්පු දෙක එක වගේ වුණාට පොඩ්ඩක් සයිස් එකෙන් හරි වර්ණයෙන් හරි පොඩි වෙනසක් එක්ක Tamanta ඇත්තටම ඒත්තු ගන්නවෙනවා, මේක මගේ දෙක නෙමෙයි, මට හදිස්සියට වැරදීමක් වෙලා තියෙන්නේ කියලා. හරි නේද? හරි. දැන් මේක එයාට දෙන්න අපිට කිසිම හේතුවක් දක්වන්න ඕනේ නැහැ. කිසිම හේතුවක් දක්වන්න පුළුවන් කමක් නැහැ. එහොම පන්නලා දෙන්න සිද්ධ වෙනවා. ඔය තමන්ට තහවුරු වෙලා නේ තියෙන්නේ. මගේ නොවන නිසා, මගේ ආත්මය නොවන නිසා, මට අයිති නැති නිසා. හැබැයි මේව හේතු නෙමේ. ඔහුට අයිතියක් තියෙනවා, ඔහු ඉල්ලනවා. අපේ හේතු දක්වලා අයින් කරන්න අයිතිය නෑ. ඒගොල්ලෝ අයිතිය ප්‍රකාශ කරනවා, අපිට හේතු දක්වන්නවත් කාරණා නැහැ. අයිතිය එලෙසමයි කියලා තේරෙනවා. අයිතිකාරය අයිති දෙය ගන්නවා. ගැඹුරු විදර්ශනාවකින් නුවණින් බැලූ කල අපිට මේ කිසිවකට හේතු දැක්වීමට අවශ්‍ය කරන්නේ නැහැ අතහරින්න. කිසි විටක හේතු දැක්වීමට අවශ්‍ය කරන්නේ නැහැ අතහරින්න. ඔබට අයිතියක් හැඟෙනවද? ශරීරය පිළිබඳව හරි, වතු පිටි ඉඩ කඩම් පිළිබඳව හරි, දුවා දරුවා පිළිබඳව හරි, මිලිමුදල් පිළිබඳව හරි, ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයට අයිතියක් හැඟෙනවද? ඒ මෛත්‍රියක් හැගෙනවා නම් ඒ සත්වයන්ට තමයි බුදුහාමුදුරු දේශනා කරේ උම්මත්තක කියලා. උම්මත්තක කියලා කියන්නේ පිස්සු. එහෙනම් බුදුන් භාවයේ කියලා කියන්නේ පිස්සුවක්. සත්‍ය අසත්‍ය කරලා දකිනවා නම් එයාට තියෙන උමුතුවක් පිස්සුවක්. එනක් අයිතියක් නැති දෙයක් පිළිබඳව අයිතියක් ගැන හිතන මනස පිස්සු මනසක්. පිස්සු මනසක්. එහාට දුවන්නේත් නැතුව මෙහාට දුවන්නේත් නැතුව තාම සරල ක්‍රමවේදයකින් ඔබ නතරවන්න. ඇති දේවල් අත්හරින්නත් එපා, නැති දේවල් ලං කරගන්නත් එපා. ඒ දෙකම ඔබට අයිති නෑ. ඔබට අයිති නැති පාරක ඔබ දුවලා තියෙන්නේ. ආයි හැරිලා දුවන්න දෙයක්වත් නෑ. එකම දේ තමයි නතර වෙන්නේ. ඉන්න තැනම නතර වෙන්න. ඔබ මොන තරහතරම හිටියත් කමක් නැහැ. ඔබ ඉන්න තැනම නතර වෙන්න. ඉන්න තරමෙම නතර වෙන්න. මොකද දැනෙන්නේ කියලා අත්දැකීමෙන් බලන්න. ආයි සිතුවිල්ලෙන් ඉස්සරහට දුවන්නත් ඕනේ නැහැ, පස්සට දුවන්න ඕනත් නැහැ. හරහට දුවන්න කොහේවත් දුවන්න ඕනේ නැහැ. ඒ ඉන්න තත්වෙම ඉන්න තැනම නතර වෙන්න. සහනයක් දැනෙනවද නැද්ද? තාම ගැඹුරු විදර්ශනාවට ලක් කරගන්න තියෙන දෙයක්. මායාවෙන් බේරීමට තැනක් නැත. ඒත් මායාවෙන් බේරෙන තැනකට යා යුතුව ඇත. බලන්න මේ වචන දෙක. මායාවෙන් බේරීමට තැනක් නැත. නමුත් මායාවෙන් බේරීමට තැනකට යා යුතුව ඇත. ඒකේ අදහස් වෙන්නේ මොකක්ද? මේ දර්ශනා කළම තමන්ම තේරුම් ගත්තොත් තමයි හොඳ. උත්තරේ නැත්තම් දෙන්න පුළුවන්. නමුත් තමන් හොයාගත්තොත් තමයි හොඳ. මායාවට නොපෙනෙන තැන, මායාවෙන් බේරෙන්න පුළුවන් තැනම හඳුනාගත්තද, අවබෝධ කරගත්තද? ඒක අවබෝධ කරගන්න නම් පළමුව දෙන්න ඕන මායාවට අයිති සියල්ල මායාවට දීලා ඉන්න ඕන හදවතින්ම. බලන්න පින්නතුනේ, මේ ලෝකේ දෑතින් අතහැරීම නෙමේ අමාරු, හිතෙන් අතහැරීම. නෑතින් අතහරින්න පුළුවන් ඕන තරම්. නමුත් හිතෙන් අතහරින එක, හිතෙන් ගලවා දෙයක් දාන එක හිතෙන් ගලවා දැම්මට පස්සේ අපිට මොකද්ද තියෙන්නේ? ඉතුරු වෙන්නේ. අන්න ඒක තමයි බලාපොරොත්තු වෙන මේ wisdom, freedom, nirvana ඔය ඔක්කොම ඒක තමයි. හිසේ තිබුණු මල්ලක් මෙමින් තිබ්බා වාගේ අතහැරියාම ලේසි. දෙයක් ඔබ අතහැරලද නැද්ද කියලා ඔබට දැනගන්න පුළුවන් එකම දේ තමයි මමෙක් මමෙක් නැති බවට, මමෙක් නැති දර්ශනයට තමන් පත් වෙලා ඉන්නවද කියලා. මම කියන කෝණයෙන්ද මේක දිහා බලන්නේ, මම කියන කෝණයෙන් තොරවද බලන්නේ කියන එක විතරයි බලන්න තියෙන්නේ, එච්චරයි. මම කියන දෘෂ්ටියෙන් බැඳින බලනවා නම් ඒක කිසි කෙනෙක් මිදිලා නැහැ කියන තොරේ. මම කියන කෝණයෙන් බැලුවොත් මිදිලා නැහැ. මම කියන කෝණයෙන් නිදහස් වෙලා බැලුවොත් මේ ලෝකේ දිහා බලන හැඩ වෙනස් නේද මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම? ඔව්. ලෞකික ලෝකයට වුණත් සාපේක්ෂිතව මිනිස්යාගෙන් මිනිස්යාට මේ ලෝකේ දිහා තමා දිහා බලන හැඩේ මහා පුදුම වෙනස්කම් තියෙනවා. කර්මวิශය කියන්නේ ඕක තමයි කියන්නේ. ඒක මේ විග්‍රහ කරලා ඉවර කරන්න බැරි දෙයක් නෙමේ කර්මวิශය කියන එක. එකම පින්කම දහ දෙනෙක් කරන්න දහ ආකාරයකට දහ කුසලයක් ලැබෙන්නේ කියන්නේ ඕකනේ. අටපිරිකර පූජ කරනවා දහ දෙනෙක් එකතු වෙලා. දහ දෙනාට එක හා සමාන එක වගේ පින් හම්බ වෙන්නේ නැහැ. දහ ආකාරයකට එක හම්බ වෙන්නේ. ඒක තමයි කර්මวิශේෂයේ තියෙන පුදුම විෂමතාවය. එන මනුස්සය බලන එක එක ඇංගල්ස්, එක එක කෝණ තියෙනවා. එක එක කෝණ වලින්, දෘෂ්ටි වලින්, ගති වලින් තමයි මේ ලෝකෙ දිහා බලන්නේ. දැන් මන් දිහා බලන්නේ සිය දෙනෙක් එක විදියකට නෙමෙයි. එක එක කෙනාට එක එක විදියට මාව පේන්නේ. පොඩි හරි වෙනස්කම් තියෙනවා. ඒ වගේම මටත් වෙන්න පුළුවන්, කාටත් වෙන්න පුළුවන්. මනුස්සය තව දෙකෙක් දිහා බලන්න බෑනේ එකම විදියකට. ඒ යථාවාදී විදියට බලන්නත් බෑ. මොකද මට බලන්නත් බෑ. මොකද මිනිස්සු විෂම වෙලා ඉති මං කොහොමද එකම වේ බලන්නේ? මිනිස්සු අවිෂමයි, විෂම විදියටම පේනවා. එහෙනම් මේ කතන්දර සියල්ලගෙම ඔබට එක දෙයක් හැංගී යන්නේ නැද්ද? මොකක්ද? මේ ලෝකේ මේක හොයලා වැඩක් මේ ලෝකේ. පේන ලෝකේ, දකින ලෝකේ, අත්විඳින ලෝකේ, දැනෙන ලෝකේ, ඉන්ද්‍රිය ලෝකේ. මේ ලෝකේ මේක හොයලා වැඩක් නැහැ. දැන් හොයන්න ඕන කොහෙන්ද? ලෝකෙන් ඈතරව සෑහෙන්න. පුළුවන් ද හොයාගන්න? අන්න දක්ෂයා හොයාගන්න කියලා. අපිට ධර්මය හොයාගෙන යන්න සිද්ධ වෙනවා. දැනුම යථා අවබෝධයක් බවට පරිවර්තනය වෙනතුරු අනිත්‍යයි කියන ධර්ම යථා අවබෝධයක් වෙන්න ඕන. දුකයි කියන ධර්මය යථා අවබෝධයක් වෙන්න ඕන. අනාත්මයි කියන ධර්මය යථා අවබෝධයක් බවට පත් වෙන්න ඕන. කොහොමද යථාවබෝධය කියන එක සිද්ධ වෙන්නේ මටද? යථාවබෝධය සිද්ධ වෙන්නේ මට නෙමෙයි. මට යම් අවබෝධයක් සිද්ධ වුණොත් ඒක යථාවබෝධ නෙමෙයි, මට අවබෝධ වීම. මට අවබෝධ වීම සිද්ධ වෙන්නේ මට අනුකූලව. මොනවදර මතක තියාගන්න. මට යම් කිසි දෙයක් තේරෙනවා නම් තේරෙන්නේ මට අනුකූලව. දැන් නරක මිනිස්සුන්ට වෙන්නේ හාමුදුරු කෙනෙක් වුණත් නරක විදියට. තේරෙන්නේ හොඳ මිනිස්සුන්ට පේන්නේ නරක මිනිහෙක් වුණත් හොඳ විදියට. ඒක තමයි ස්වභාවය වෙනතුනේ. ඒක තමයි ස්වභාවය. Tamanta සාපේක්ෂිත බලන දැන් මේ අපිට වෙලා තියෙන එක අපි හොඳ නිසා නරක මිනිස්සු වුණත් අපිට අඳුර ගන්න අමාරුයි. ඔය ඇත්තන්ට වුණත් ඒක තමයි වෙන්නේ. ඔය ඇත්ත හොඳ වුණාම අපි නරක මිනිස්සු අඳුර ගන්න අමාරුයි. වතුර එකක් ඉල්ලගෙන ගෙට ඇවිල්ලා බෙල්ල මිරිකලා දෙන දේවල් අරන් යනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවනේ අපි දන්න අයට. ඒ අපි හොඳ නිසා අපිට හරි අනුකම්පාව දයාව හට ගන්නවා නේද? ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. ඉතින් මායයත් එහෙමයි. මායය අපේ මොන හරි දුර්වලතාවයක් තිබුණොත් පින්නතුනේ අඳුර වෙච්ච තැනක දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවෙන් හොඳට මායය වැඩ ගන්නවා. අපි ළඟ ඕනෝට වැඩියේ හයිය හත්තිය වෙන්නන ගතිය තිබුණොත් ඒකත් එක්ක එනවා මාරය. ඕනවට වැඩි මහා කරුණාව දයාව වගේ දේවල් තිබුණාම ඒකත් එක්කත් එනවා මාරය. හොඳට යාළු වෙනවා අනුකම්පාව. ඒ මේ ඇවිල්ලා මාරය හිමේ සැරේ ඒකේ වෙලෙනවා ඇවිල්ලා. ඉතින් ඒක පෙන්වන ඔබ හරි අනුකම්පික කෙනෙක් සතා සිව්පාට නේ දසල්වාසීන්ට ගෙදර ඉන්න එක්කෙනාට විතරනේ අල්ලපු ගෙවල් වලට ඇයටත් එක්ක හටේට කරුණාවන්ත වෙනවා. ඉතින් ඒක හරි මේකක් වෙනවා. එහෙම තමයි. ඇදලා දානවා එක එක පැති වලට. පින්නතුනි මේ ධර්මයෙන් පිටපන්නන්න මේ ධර්මයේ දැකපු අය විතරක් නෙමෙයි ධර්මයේ නොදැක්ක අය විතරක් නෙමෙයි ධර්මයේ දැකපු අය පිටපන්නන මාර්යා. දැන් ආනන්ද හාමුදුරු පිටපන්නන්නේ අර කවුද මේ 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 ලෙච්ච මී කෙනෙක් ඇවිල්ලා ඔතන ටිකක් දීලා එක්කන් ගියේ. ඉතින් ඔය පිටවන්නල ඔය අරන් ගිහලා තියෙන ඇගිට. ඒ බුදුහාමුදුරුවෝ එළවලා දැන් මේ නේද අති අධ්‍යයක් ඉඳලා ආවා. ඉතින් උට එපා වෙලා ඉන්නේ තියායි. ඒ වගේම නූතන ධර්මය අවබෝධ වෙච්ච හාමුදුරුවන් වහන්සේලා මාර්යා විසින් ඔක්කොම හරවලා දැම්ම වගා කරපිය කියලා. දැන් දැන් මාර්යාට අසු වෙලා වගා කර කර ඉන්න බණ කියන එක නතර කරලා ඊට පස්සේ දෙවන පරම්පරාවේ බණ ටිකක් අහන්න ගියාම උන් පෙන්නන්නේ වැටකොළු පෙන්නනෝ, ගෝවා පෙන්නනෝ, මිරිස් පෙන්නනෝ, කුඹුරු පෙන්නනෝ. ඔන්න ඔය තමයි භාවනා කරන්න ගියාම ඉගෙන ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ එතනින් එහා ධර්ම වනපොත් කිරීමක්, දර්ශනයක් කිරීමක්, දර්ශන ඥාන ප්‍රකාශනය කිරීමක්, ජනයා හමුවේ කතා දේශනා පැවැත්වීමට කුසලතාවයක්. ඒ මොකක්වත් ඒ උන්වහන්සේලා ළඟ නෑ. තියෙන්නේ මෑට ඉඳන හැටි, වම්බුට ඉඳන හැටි, කරවිල ඉඳන හැටි, ඈ ඕගනික් ඒවා වගා ගන්න හැටි විතරයි තියෙන්නේ. ඒව නැත්තම් වැව් වලවල් හදන්න කියලා දානවා. ඒව හදන්න ඕන තමයි. නමුත් භික්ෂූන් වහන්සේලා ඒව කරන්න යන්න ඕනේ නෑ. භික්ෂූන් වහන්සේලා කරගත්තට කමක් නැහැ. නමුත් මේ දහම දියුණු කර ගැනීම කියන එක මග අරලා දාලා මේ දේවල් වල යන්න හොඳ නෑ. අනිත් එක ඉතින් ඒ ධර්ම මාර්ගයේ යන මිනිසුන්ගේ ටිකක් මේ අමුතු ඇඟේ උණක් තියෙනවනේ. උණ යන්න දාන්න ඕන ටිකක් අවුවේ වැඩ කරන්න. එතකොට ඒ උණ කාලයක් යනකොට සනීප වෙනවා. ඊට පස්සේ මොළේ පෑදෙනවා. ඊට පස්සේ පැනලා යනවා. ඒ තමයි හැටි මාර්ගයේ හැටි වෙනුතුනේ. දැන් අපි කරගෙන යනකොට වැඩ පිළිවෙලා මම උද්දට බලලා තියෙනවා. මා රාවේසින් පින්නතර පාර යන බීමත් මිනිස්සෙක් හරි අඟට ගොඩ වෙනවා. තේරෙනානේ? සංවරව බණ කිව්වොත් රඟපානවා කියලා බයිනවා. අසංවරව බණ කිව්වොත් එහෙම මේ මේමද අසංවර කියලා බයිනවා. බණ නොකිය හිටියොත් එහෙම බත් ගහ ගහ නිකන් ඉන්නවා කියලා බයිනවා. බන කියන්න ගියොත් එහෙම මූ දෘෂ්ටි වතුර වෙනවා, බුද්ධාගම විවෘති කරනවා කියලා බයිනවා. ඉතින් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ වෙනවත් නේ. නැත්නම් හරි ආසයි ගමෙන් ගමට රටින් රටට පලාතෙන් පලාතට ගිහින් බන කියන්නේ. බලන්න දෙයිද කියලා බන කියන්නේ. අතල්වාදී පන්සල් එහෙම දෙන්නේ එළවලදයි. ඉතින් ඒක නිසා මේ බණ ධර්මයක් කියන්න පුළුවන් උන්වහන්සේලා හරි දැන් වගා කරමින් ඉන්නවා. ඒ ඒ ඒ මේ සමාජයේ ධර්ම විරෝධී කමට ප්‍රතිඵලයක්. ඊට පස්සේ මම දන්න හොඳ හාමුදුරු කෙනෙක්ගේ හොඳ ධර්ම දරහාමුදුරුගේ උන්වහන්සේ රටටම මැකැනික් කියනවා. මේ කොළඹ ඉන්නේ මැකැනික් පාසලක් දාගෙන. ඉතින් හොඳට ධර්මයේ කියන්න පුළුවන් ගායන හතරලා. ඉතින් ඒ නිසා මේ ධර්මයට ඉදිරිවාදිකම් කරන්නේ දුෂ්ට මේ ඒ මොකෝමද ඒක වචනයක් කියන්නේ. මේ මිනිස්සු මේ අපාගාමී මිනිස්සු වෙනතුනේ බුද්ධ කාලේ චිංචිමානිකාවරු දේවදත්තල ගියාට වඩා බරපතල විදිහේ අපාගාමීත්වයකට උන්පත් වෙනවා කියලා තමයි කියන්න පුළුවන්. මොකද හේතුව මේ ශාසනේ වෙනසෙන කාලේනේ. වෙනසෙන කාලේ ධර්මයේ පොඩ්ඩක් හරි ගොඩනගලා ගන්නකොට එතෙන්ට පහර ගහනවා නැදන දොස් කියනවනේ. ඒගොල්ලෝ දේවදත්තල චින්චිමානිකාවරු ගියාට වඩා ගැඹුරු මේ අපායකට කල්පකෝටි ගානකට යනවා. ඉක්මනින් හඳුනගන්න පාප මිත්‍රයෝ, පාප මිත්‍රයෝ ආර්ථ එක ගැටෙන්න සටන් කරන්න යුද්ධ කරන්න උන්ව මරන්න තලන්න පෙලන්න අනුශාසනයක් නැහැනේ බුද්ධාගමේ. අපිට තියෙන එකම දේ තමයි මොකද්ද? අතහැර දැමීම. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනං. මෙන්න මේ වැඩේ හරියට කරන්න. ඒ නිසා ආශ්‍රය කරන්න එපා. මම නම් පින්නතුරු බාලයෝ ආශ්‍රය කරන කෙනෙක්වත් තියාගන්නේ. ඒ විදිය හොඳ වෙන්න පුළුවන්. හැබැයි බාලය ආශ්‍රය කරන නම් මිනිහටත් එහි පරිප්පුව හම්බ වෙනවා. අර බూరు ගැව්වත් එකයි බලන් හිටියත් එකයිනේ. දඩේ එකයි. ආනාර බලන් හිටියට වැඩි. ඉතින් ඒක නිසා ඒක තමයි දඬුවම. ඒ නිසා අන්තර්ජාලයේ හරි ඒවා එබ් මේ හරියට භික්ෂූන් වහන්සේලාට සාසනයට ආදරය වගේ මීට අවුරුදු 15කට 20කට කලින් හරි ඔන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි සිගරට් එකක් බීපු එක අල්ල ගන්නවා. අල්ලගෙන හැම තැනම ෂෙයා කරනවා. ෂෙයා කර කර මේ අපේ බුද්ධ ශාසනය කනුවගේ කිය ප්‍රසිද්ධ කරනවා. ඇත්තටම ওই මිනිස්සු ඔය ප්‍රසිද්ධ කරන බුද්ධ ශාසනයට ආදරයටද නෑ. ඔවුන් තමයි බුදු සසුන කෙරෙහි සියලු ජනයා කෙරෙහි කලකිරීම ඇති කරන වැඩ කරන අය. වහාම දුටු තැන අන්ෆ්‍රෙන්ඩ් කරන්න ඕන, බ්ලොක් කරන්න ඕන ඒ වගේ මිනිස්සු. විශේෂයෙන් මේ මම කියන්නේ මේ Facebook වල ඉන්න අයට මම මේ කියන්නේ. මොකක් හරි සිවුරක් දාගත්ත කෙනෙක් හරි අර ඉන්නවනේ අනුරාධපුරේ එහෙම හොඳට මේ මීගා ගන්න සිවුරක් දාගෙන ඉන්න වෙලාවල් ඉන්න. ඔය මිනිස්සේ කවුරු හරි කියන්නේ සිගරට් එකක් බොනවා. ඕක හාමුදුරු කෙනෙක් බිව්වයි කියලා හරි මොකක් හරි ගැක්කේ කියලා හැමතැනම හාමුදුරු සිගරට් වළඳන තමයි. නැත්තේ නෑ ඕගොල්ලෝ මේ පහර ගන්න ඕනේ. අපේ ඊට සමාන නායක හාමුදුරන් වහන්සේලා එමත් උන්වහන්සේලා මේ අසනීප තත්ත්වයන් වලට එක සුරුට්ටු බිව්වා. ඒ වගේම තායිලන්තේ වගේ රටට ගියාම උන්වහන්සේලා සිගරට් කට්ටි පූජා කරනවා, ඒ වගේම සිගරට් වළඳනවා. මේ මේක නෙමෙයි, ඒක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඥානයේ දර්ශනය දිනු කර ගන්න ඕන. ඒ වගේම සීතල රටවල් වල ඉන්න අය කොබොනවා ඇති. සමහරලාට මේ සිගරට් එක කන බොන එක හිතුම් හිතුම් මුල් කරගෙන ඉවරලා වික්ෂුන්ට පහර ගහන්න යොමු කරගන්න එක වැරදි. ඒ නිසා අපි වහාම දැනගෙන කරන්න දෙයක් කියලා දෙයක් තමයි. පාප මිත්‍රයෝ, පාප මිත්‍රයන්ට ෆ්‍රෙන්ඩ් වෙලා ඉන්න කට්ටිය ඔක්කොම අයින් කරනවා. අපි කරන්නේ ඒක මොනම භික්ෂුවකටවත් මෙහෙම. දැන් ඔය ඇත්තන්ගේ ගෙදර තමන්ගේ දරුවෙක් රාත්‍රී නිින්දෙන් චූක් දා ගන්නවා මෙට්ටේ. ඔය ඇත්තෝ ගිහිල්ලා වටේම ගෙවල් වල කියනවාද මේ අපේ ළමයා මේ ඇඳේ චූ කරගෙන කියලා. නෑනේ, ඒක ගිහිල්ලා ඉවරලා මේ සෝදලා පිරිසුදු කරලා අහිං කරගන්නවා මිසක් වටේට ගිහින් කියන්නේ නෑනේ. ළමයටත් ලැජ්ජයි, අපිටත් හොඳ නෑ. ඉතින් ඒ වගේ අපේ සම්බුද්ධ ශාසනය ඇතුළත් වෙන දේ කිසි වෙලාවක කිසිම තැනක කියෝ කියෝ මේවට මඩ ගහනවා නම් ඒ අය මේ බුද්ධ ශාසනයට ආදරය අය නෙවෙයි කියලා අසුරු සැනින් තේරුම් ගන්න ඕන. තේරුණා නේද? අසුරු සැනින් තේරුම් ගන්න ඕන මේ අය බුද්ධ ශාසනයට ආදරය අය නෙමෙයි කියලා. වහාම ඒගොල්ලෝ වුණ ඔබ හොඳ මිත්‍රයෙක් නම්, ඔබ හොඳ පඬිත සේවනයක් කරනගෙන වහාම වුන් අන්ෆ්‍රෙන්ඩ් කරන්න, බ්ලොක් කරන්න අන්තර්ජාලය තුල පුළුවන්. බාහිර ලෝකෙදී නම් භජනය කිරීම, ආශ්‍රය කිරීම නතර කරලා ඉන්න පුළුවන්. ආයි කාර්යයකවත් ජීවිතේට නැගලා යන්නවත් එපා. තේරුණා නේද? කාර්යයව නැගලා යන්න එපා. ඒකයි කරන්න තියෙන්නේ. එහෙම උපක්‍රමශීලී වැඩ තියෙනවා කියනසනේ. ධර්මයෙන් අසර මායයත් විරුද්ධයි, මායයට ආවේශ වෙන මිනිස්සුත් විරුද්ධයි. නිවන් දකින්න මෙන්න මේ හැම දෙයකින්ම මිදලා තමයි වෙන්නේ අපිට නිවන් දකින්න සිද්ධ වෙන්නේ. ඒකනේ බුදුහාමුදුරු හොයාගෙන යන්නේ හැත ගම්දනව පීරගෙන ගිහිල්ලා හොයාගෙන යන්නේ කවුද? නිවන් දකින්න සුදුස්සෙක්. සුදුස්සෙක් නැත්තම් නිවන් දකින්න බෑනේ. මොකද සුදුසුකම? සුදුසුකමක් තමයි පෙන්වන එකක් මේ සසර පිළිබඳව කලකිරීම තියෙන කෙනෙක්. එපා වෙච්ච කෙනෙක්. මේ රටේ දැන් 3-4000 මැරෙනවනේ සියදිවි හානි කරගෙන. ඉතින් මම ඒ කියන්නේ ගෑනු පිරිමි දෙපාර්ශ්වෙටම ගියන්නේ අනේ ඇවිල්ලා මහානමයා. එතන ඉඳලා හිතා ගන්න මම මලා කියලා හිතා ගන්න. හිතාගෙන මේ සම්බුද්ධ ශාසනය තේරුම් ගන්න, සම්බුද්ධ ශාසනයට නිස්සරණ අධ්‍යාසයෙන් වැඩ කරන බුදුහාමුදුරු වෙනුවෙන් ජීවිත කාලයම ප්‍රඥාවන්තව ජීවත් වෙන්න, ජීවිතේ යොමු කරගන්න, ಗುಣධර්ම වඩ아가න ජීවත් වෙන්න, සිල්වත්ස ජීවත් වෙන්න, ජීවිතේ යොමු කරගන්න, මැරෙන්න එපා. ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම කියන්නේ. එහෙම හිතනා ඉන්නවනම් අපිට කෝල් කරන්න. මේ ගොඩාක් විහාරස්ථාන ආරන්නේ මේ දෙපාර්ශ්වේම මේ මහාන කරන්න අය අඩුපාඩුවේ හොයනවා. දැන්නානේ මේ මගේ තැනේ කියලා මටම ගෝලියෝ ටිකක් හදාගෙන මේ ඉන්න ඕනේ. මම නම් දකින්නේ මගේ පන්සල මුළු ලෝකයේම හැම පන්සලක්ම මගේ, හැම භික්ෂුන් වහන්සේ නමක්ම මගේ සහෝදරේ, මගේ ගෝලෙක්, ශිෂ්‍යෙක්, ගුරුවරයෙක්, කවුරු හරි බාලනම් ගෝලෙක් වෙන්න පුළුවන්, මට වඩා ඉහළ කෙනෙක් නම් එයා ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ අය තමයි මේ බුද්ධ ශාසනයේ මේ මේක මගේ පන්සල, මේක අරයාගේ පන්සල. එහෙම පටු මානසිකත්වයක් මට නැහැ. මට කොතන හරි ශාසන වර්ධනයක් සිද්ධ වෙනවා නම් ඒ ගැන සතුටකුත් තියෙනවා. යම්කිසි තැනක මේ ලෝකේ කොයිව හරි පන්සලක යම්කිසි අඩුවක් සිද්ධ වෙනවා නම් ඒ ගැන සංවේගයකුත් තියෙනවා වෙනතුනේ. ඒකට හේතුව මේ මුළු ලෝකයේම තියෙන එක පන්සලයි කියලා හිතන්න. ඒ නිසා පන්සලක් හැදෙනකොට ඉරිසියා කරන්න එපා. එක දායකයෙකු කොටසක් ඉන්නේ කියලා හිතන්න. දැන් බලන්න මේ එකම බුද්ධ ආගම එක එක හාමුදුරුවන්ගේ පස්සේ ගිහිල්ලා එක එක විදියයි. එකම බුදුහාමුදුරුව එකම එක බලන්න නිකායන් වලින් බෙදෙනවා එහේ. ඊළඟට හාමුදුරුවරු ගානේ දායකයෝ බෙදෙනවා. මේ හාමුදුරුව හොඳයි, අර හාමුදුරුව හොඳයි, ඒ හාමුදුරුවන්ට වඩා මේ හාමුදුරුව හොඳයි. ඔක්කොම කියන්නේ යථාවබෝධයක් නැති මිනිස්සු. තේරුණා නේද? යථාවබෝධයක් නැති මිනිස්සු. දැන් මටම කියලා දෙනවනේ එක මිනිස්සේ කැඹිලි පිටි ආනන්ද හාමුදුරු වගේ වෙන්න කියලා. තේරුණාද? මටම මිනිස්සෙක් කියනවා ඔබ වහන්සේ කැඹිලි පිටි ආනන්ද හාමුදුරු වගේ වෙන්න කියලා. මම අහගෙන හිටියා. දැන් මට කියනවා දැන් මම ඊයේ රාත්‍රියේ ඔන්න බණ යනු ගුවන්විදුලි ගිහිල්ලා බණ. මම ඊට පහුවෙන්ද බස් එකේ වැඩම කරනවා. මාත් එක මිනිස්සෙක් කතාවට ලෑස්ති වුණා. ඉතින් මිනිස්සෙ ඊයේ රාත්‍රියේ කියපු බණ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉතින් මම අහගෙන හිටියා. එයා වර්ණා කළා කළා කියනවා ඔබ වහන්සේලත් අන්නේ හාමුදුරුවෝ වගේ බණ කියන්න පුරුදු වෙන්න ඕන කිව්වා. මම එහම මොකද්ද නම කියලා හාමුදුරුවෝ ability ආනන්ද කියලා හාමුදුරුවෝ. ඒ කියන්නේ මිනිස්සු මට ability ආනන්ද හාමුදුරුවෝ වගේ වෙන්න කියනවා. මේ තමයි පුජ්‍යල හඳුනා නොගැනීම. සමහරලාට මගේ ගෝලියෝ ගෙම් බණහන්න මට ඇවිල්ලා කියන සමහරලාට ආවල් එක්කෙනා හොඳයි කියලා. ඒ මිනිස්සේ දන්නේ මේ මේ ආනන්ද හාමුදුරුවෝ ගෙම් බණ අහපු කෙනෙක් කියලා මේ. ඒ ඉතින් මේ මොන කම තමයි ඉතින් ඒක අනවබෝධිත බව තමයි සැලකිලිමත් නොවීම තමයි එතන තියෙන්නේ. එහෙමයි. ආධ්‍යාත්මයේ තුල අවබෝධයේ පරිවර්තනය වෙනතුරු ආධ්‍යාත්මයට මේ සටන ලබා දෙන්න ඕන. මේක ටිකක් අමාරුයි තමයි. ශල්‍ය කර්මයක් කරනවා වගේ වැඩක්. ටිකක් ගෙඩියක් බිරි කළා හැරවට ගියවනවා වගේ වැඩක්. ටිකක් ගෙඩියක් බිරි කළා හැරව යනකොට පහසුයිද? ඈනේ කහරි වේදනාකාරී. නමුත් ඉතින් මේක තියාගෙන ඉන්නත් බෑනේ බිරි කළා යවන්නත් ඕන. ඒ වගේ මේ හදවත ඇතුලේ හිත ඇතුලේ තියෙන මේ අභියෝගේ බාර දෙන්න ඕන. මේ ධර්මයේ අභියෝගයේ තමන්ගේ හදවතට බාර දෙන්න. බාර දීලා ගැටෙන්න ඉඩ ආරෙන්න ඉතින් හොඳට ගැටෙනවා. සටන දීලා 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 එක්ක ධර්මයේ ජය ගනි නැත්නම් අධර්මයේ ජය ගනි. හැබැයි පුජ්‍යලය අධර්ම පාක්ෂිකව නම් ඉන්නේ අධර්මයේ ජය ගනව. පුජ්‍යල ඒ පුජ්‍යලය බණහන පුජ්‍යලය ධර්ම පාක්ෂිකේ නම් ඉන්නේ ධර්මයේ ජය ගන්න. ඔන්නෝකයි වෙන්නේ. ඕන තරම් අධර්මයේ ජයගත් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ පුජ්‍යලයා ධර්මපාක්ෂි නම් හිමීසරේ ඒ පැත්ත තමයි ජය ගන්න. එයාට ඉතින් තව භව ගමනක ගිහිල්ලා එන්න පුළුවන්. දැන් අපි වුණත් මීට කලින් බුදුවරු හම්බ වුණා. ඇයි ඒ බුදුවරු අභියස අපි නිවන් දැක්කේ නැත්තේ? අපි අධර්මපාක්ෂික වුණානේ. ඈ බුදුහාමුදුරෝ නම් හොඳයි අනේ සාදු මෙන්න වැන්ද අපි යනවා අපි ගෙදර වැඩ තියෙනවා කියලා අපි ගෙදර ගියා. ඒ නිසා අපි සංසාරය ඔබ ළඟ තියෙනවද අනාගතේ හරේ දුක් වෙන්න කාරණා එකතු කරගෙන තියෙනවද? අනාගතයේ ඔබට ලැබෙන ලෝ දහමෙන් ඔබට ලැබෙන හැම දෙයක් ඉදිරියේම ඔබ මනස යොමු කරලා බලන්න දුක් වෙන කාරණයක් වෙනවද කියලා බලන්න. මොන ස්වාමියා මැරෙනව? එහෙම නැත්නම් ස්වාමි දියණිය මැරෙනව? එහෙම නැත්නම් දරුවන්ගෙන් අපි වෙන් වෙනව? නැත්නම් අපි ඉදි දරුවෝ වෙන් වෙලා යනව? ඒ මූසල කතා නෙමෙයි, මේක වෙන දෙයක් ලෝකේ. තේරුණානේ? එනෝ මේ මෙන්න මේවයි වලදී අපි දුක් වෙන්න කාරණා තියෙනවද කියලා බලන්න. හරි අවබෝධයෙන් ඉන්නවා නම් ගැඹුරු මනසින්ම මේවට දුක් වෙන්න කාරණාව නැහැ. මේක තමයි ලෝදහම කියන්නේ. මේක තමයි ලෝදහම කියලා කියන්නේ. ඒක ධර්ම සංවේගයක් විතරයි උපදින්නේ හැම දෙයක් පිළිබඳව. ඒ තදින් ස්පර්ශ නොකිරීම නිසා තදින් ස්පර්ශ නොකිරීම නිසා නෙළුම් පතේ ජලය රැගෙන යන්න. නෙළුම් පතේ ජලය රැගෙන යනවා වගේ ඔබ මේ සියලු සංස්කාර ධර්මත් එක්ක ජීවත් වෙන. මොකද ඒක අදහස් වෙන්නේ? කිසිම බැඳීමක් නැතුව රැගෙන යෑම, කුරා ගෑම ගැනීමක් නැතුව ඒක රැගෙන යනවා. කිසි දෙයක් උරා ගන්න එපා. ඇයි උරා ගත්තොත් ඒ මනසට වැඩක් තියෙනවද? උරා ගත්තොත් ඉවරයි. ඔබ නම් නිවන් දකී 10 පාරක් විතර. හැබැයි ඔබේ මනස නිවන් දකින්නේ නැහැ. අන්න ඒකයි වැඩේ. මෙතන තියෙන අයත් එහෙම. මෙතන බැලුවහම බුද්ධියෙන් ඥාණයෙන් ඔක්කොම නිවන් දැකලා. නමුත් හිත නිවන් දැකලා නැහැ. මනස නිවන් දකින්න එපා. මනසනේ මේ බරතේ. මනසයි මෙතන අයින් කරලා දෙන්න ඕනේ. ඉතින් මනස දෙයක්, මනසින් දෙයක් අයින් වෙන්නේ නැහැ. මනසින් දෙයක් පිළිගන්නේ නැහැ ගැඹුරු ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව. තේරුණාද? මනසින් දෙයක් පිළිගන්නේ නැහැ ගැඹුරු ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව. එහෙනම් ඔබ කොහොම ගැඹුරින් මනසට ප්‍රත්‍යක්ෂතාවේ ලබා ගන්න ඉඩ හසර ඉඩ ප්‍රස්ථා සලසන්න ඕන. ඉතින් අපි බණ අහනවා ඒ කාලවලදී තේරෙන්නේ නැහැ. දාසක් මේ උන්වහන්සේට තරහ ගිහලා උන්වහන්සේ කියන යකෝ මේකේ මොකක්වත් නැහැ යකෝ කිව්වා. තේරෙන්නේ. ඉතින් අපි අහනවා ප්‍රත්‍යහනවා එක එක විදියට අහනවා තේරෙන්නේ නැනේ. යකෝ මේකේ මොකක්වත් නැහැ යකෝ කිව්වා. දැන් මාරපාක්ෂික කෙනෙක් හිටියා නම් එහෙම එයා අර දෘෂ්ටියද ගල්පන බලන මේ අපිට යකෝ කිව්වා. එයා නිවන් දැකලා නෑ යකෝ කියනවාද අපිට? උඩ තරහ ගියා. මුගෙන් මන අහලා වැඩක් නෑ කියලා වෙන කෝයා කියනවා. ඒ මාරපාක්ෂිකව හිටියේ නෑ. අපි මාරපාක්ෂිකව නෙමෙයි හිටියේ. යකෝ කිව්ව එකේ වැරද්දක් නෑ. අපිට යකෝ කිව්වට කමන්නේ අපි කොහොමද යකුනේ කියලා. ඒකින් අදහස් කරේ මීන් කරේ ගැඹුරු දෙයක්, ඒ වචනයෙන් කියන්න බැරි දෙයක් කියලා අපි ඒක හරි විදියට ගත්ත ගලපලා. ඒ ඔබ වැරදි විදියට ගන්නව සමහර අය. මොන මට බැන්නා. නේ? චෝදනා කරා කියලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ චෝදනා කරයි මේ කියලා මේ එක එක්කෙනා මේ හුරුතල් කියලා කර බන කියන්න බෑනේ. එහෙම ගුරුවරුන්ට පුළුවන්. අනිත් එක එහෙම ඉවසීමක්, එහෙම කැපකිරීමක් කරන්න බැරි අය තවසීම ධර්මයට ගන්න හොඳ නෑ, වැඩක් නෑ නේ. ඒ දෙයක් දරා ගන්න බැරි කියන්නේ ධර්මයේ ඉන්න හොඳ නෑ, වැඩක් නෑ. ඒක හරියට අර මේ වේදනාවල් දරන්න අපහසු කෙනෙක් හමුදාවට බැඳෙනවා වගේ වැඩක්. ව්‍යායාම කරන්න අකමැති නම්, උදෙන් නැගිටින්න අකමැති නම්, දුවන්න අකමැති නම්, පීනන්න අකමැති නම්, ඈ දවස් ගණන් වුණත් හිටගෙන ඉන්න අකමැති නම්, කෝට් එක පොරවගෙන දාඩිය දාගෙන ඉන්න අකමැති නම්, නේ මරහඬ වෙඩිහඬ මැද යන්න අකමැති නම් අමුදාවට බැඳෙන කී තේරුමක් නැහැ. ඒ වගේම මේ මාර සේනාව ඉදිරියේ සටන් කරන්න අවශ්‍ය කරන ප්‍රඥා බලය, ප්‍රඥා අවිය නේද? ප්‍රඥාව අවියක්. මේ අවිය හොඳට දරා ගන්න බැරි නම්, ඒ අවියෙන් හොඳට සටන් කරන්න බැරි නම්, කෙලෙස් ජය ගන්න තමන් දක්ෂ නැත්තම් තේරුමක් නැහැ මේ සාසනයටත් ඇවිල්ලා. සාසනේ හොඳට අවතිය තියෙන්න ඕන, හොඳට නුවණ තියෙන්න ඕන, හොඳට නුවණ තියෙන්න ඕන. යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් ගැඹුරු කල්පනාවක් තියෙන්න ඕනේ. සියල්ල එකට එක ගලපා බලන්න හැකියාව තියෙන්න ඕනේ. තේරුණාද වෙනුත්‍රි? සියල්ල එකට එක ගලපා බලන්න හැකියාව තියෙන්න ඕනේ. පින්නතුනේ මගේ සැබෑ ධර්මයේ කියවෙන්නේ මා නිහඬව සිටින තප්පර කීපේ. ඒ කීපේ තමයි මම දේශනා කරන ධර්මයේ ප්‍රායෝගික දේශනාව තියෙන්නේ අන්නේ මොහොතේ. ඒක නිහඬ කළා නිහඬ වෙනවා නෙමෙයි, නිහඬ වෙලා නිහඬ වෙනවා. නිහඬ කළා නිහඬ වෙනවා නෙමෙයි, නිහඬ වෙලා නිහඬ වෙනවා. මන් දන්නේ මේ වහන පින්නතුන්ට මේවා තේරේද දන්නෙත් නෑ, නොතේරේද දන්නෙත් නෑ. මගේ යුතුයකම මම මේක කියලා දාලා තියෙනවා ලෝකයාට, ඔබ මේව සංරක්ෂණය කරගන්න, රැකගන්න. තේරෙන්න කෙනෙකුට කවදක හරි තේරෙයි, තමන්ට නොතේරෙනවා නම් වෙන කාට හරි තේරෙයි, අනාගතයට හරි තේරෙයි. සංරක්ෂණය කරලා මේවා හඬ එකතු කරගන්න, පවත්ව ගන්න, බෙදා හදා ගන්න, කාලගත තියා ගන්න කියන කාරණය තමයි කියන්න තියෙන්නේ. ඔය ජරමර ගැන හිත හිතා ඉන්න වෙලාවේ ධර්මය ගැන හිතුවෝ හැම මොහොතකින්ම තසමින් දවසේ හරි ඉහළට එනවා. ඉහළට ඇවිල්ලා වෙනතන එක දවසක චන්ද්‍රයා වගේ බබලනවා, පූර්ණ චන්ද්‍රයා වගේ බබලනවා. ඒ පූර්ණ චන්ද්‍රයාට මේ ලෝකේ ඉන්න මිනිස්සු කඩු කිනිසි පොළු ගල් මුගුරු වලින් පහර දෙනවා. ළඟටවත් යනවද? ළඟටවත් යන්නේ නැහැ. ඒ තරම් ඉහලින් තමයි පහයලා තියෙන්නේ. ආන් ඒ වගේ වෙනතුනේ ආර්ය ශ්‍රාවකයා පූර්ණ ඡන්දය වගේ බබලන ඉහලින් මේ ඉන්ද්‍රයන් වලින් එන කඩු කිනිසි පොළු කුරු ගල් මුගුරු එකක්වත් අර ඡන්දයට වදින්නේ නැහැ වගේ. ඇත්තන්ට ගානක්වත් නැහැ. ඒ නිසා බුදුවරු හිරු මඩල වගේ සඳ මඩල වගේ බබලනවා. මේ ලෝකේ ඉන්න මිනිසුන් කරපු නින්දා පහත ගැරහුම් ගල් මුල් ප්‍රහාර එකක්වත් උන්වහන්සේලාගේ අසලටවත් ආවේ නැහැ. ඉතින් ඇත්තත් අන්නේ මට්ටමට එන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ අතහැරලා අතහැරලා ඉහළට යන්න ඕන. ඒ කියන්නේ මේ සදායතන අතහැරලා ඉහළට ඉහළට යන්න ඕන. මේ පඨවි ආපෝ තේජෝ ආයෝ මේ අවකාශ ධාතු අතහැර දාලා ඉහළට ඉහළට යන්න ඕන. ඒකට තමයි නොඇලීම කියන්නේ. ඒකට තමයි වෙන්වීම කියන්නේ. ඒකට තමයි අභිනික්‍රමණය කියන්නේ. ඒකට තමයි පිළිතුරු පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට අපිට දැනෙන දේ තමයි මේ ලෝකෙ මිනිස්සු නටනවා. මට ඕක දැනෙන්න වෙනතුනේ හොඳට ලස්ස එක විදියකට දැනෙන ගුවන් යානය යනකොට. දැන් අපි ආපු පාරම දැන් අපිට පේනවා. දැන් මේ ලංකාවටත් එනකොට ওই හයිවේස් එහෙම ටක් ගාවම හොඳට පේනවා. ඉතින් ඒක ඇතුලේ හයිවේ එක යන වෙලාවට අපිට හිතෙනවා අපි මහා ලොකු ලෝකයක් කරගෙන ඒකේ තියෙන ට්‍රැෆික් එකට මුහුණ දීලා අපි යනවා. ඒත් උඩින් යන කෙනාට උඩින්ම යන අයට අර කලර් ලයිට්ස් වල පෝලිං ගහලා දෙන වාහන පේනවා. චූටි චූටි ගිනි පෙට්ටි වගේ හේමේ යනවා බුඩා පොඩියට. ඉතින් පල්ලෙහා තියෙන හෝන් සද්ද හරි ට්‍රැෆික් හරි කලර් ලයිට්ස් හරි පොලිස් කාර්යය හරි ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ උඩින් යන කෙනාට. එතකොට මේ වර්ල්ඩ්ලි ලෝකයේ ඉන්න කෙනාට ලෝකයේ ඇතුලේ මාර ට්‍රැෆික්, ඒත් ලෝකයේ අතහැරලා උඩින් යන කෙනාට කිසිම ට්‍රැෆික් එකක් නැහැ. ඉතින් ඔන්න ඕක වගේ තමයි තියෙන්නේ. පල්ලෙන් යන කෙනාට ඉරි බලනවා, ලයිට්ස් බලනවා, මන්තිරුව බලනවා, හරි ප්‍රශ්න. වේගේ බලනවා නොයිකුත් දේවල්. උඩින් යන එක මොකක්වත් නැහැ. එහෙමනම් ලෝකේ හිටියම මහා ලෝකේ වෙනම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකේ මෙදුන මෙදුණු කෙනාට යාට උඩින් බලාගෙන යන්න තියෙන. පහළ තියෙන එක ගැටලුවක්වත් එයාට නැහැ. එතර උදාහරණයක්. ශ්‍රමණයා දකින්නනේ හදන, ඔය ඇතු නනම් දකින්න හදන. කවදාව ශ්‍රමණයා දකින්න බෑ. තේරෙන්නේ? ආකාශේ පදන්නත්ති සමනෝ නත්ති බාහිර. එතකොට මේ බාහිර ස්වરૂපයකින් කෙනෙක් දෙයක් දකිනා වගේ කවදාවත් ශ්‍රමණයා දකින්න බෑ. ආකාශේ පදන්නත්ති පා සටහන් නැත. ශ්‍රමණයෝ ළඟ සටහනක් නැත. ඔබ කවදක හරි මාව දැක්කොත් සටහනක් නැතුව මම අන්න එදාට කියන ඔබ මාව දැක්ක කියලා. සටහනකින් නම් මාව දකින්නේ, එහේ ඔබ දකින්නේ මා නොවේ. ඒ නිසා මම ඔබට කරුණාව දක්වලත් නැහැ, මම ඔබට අකාරුණික වෙලත් නැහැ. මං හොඳ කෙනෙකුත් නෙමෙයි, මං නරක කෙනෙකුත් නෙමෙයි. කොටින්ම කියතොත් සටහනක් නැහැ. සටහනකින් මිනිස්සු දකිනවා එක එක වෙලාවවලදී එක එක ස්වરૂපයන් නනුව. ඒ මිනිස්සුගේ අනවබෝධය. මං හිමින් යනකොට සංවරය කියලා හිතනවා, ඒ මිනිහම මං පොඩ්ඩක් හයියෙන් යනකොට සංවරය කියලා හිතනවා. ඒ ඉතින් ඒ මිනිස්සයාගේ වැරැද්ද මොනෝ කරන්නද? අර රහතන් වහන්සේ දානෙට වැඩියා වගේ තමයි. එකවක් කඩක් පැන්නා, පැන්නව ගමන් හිතුවා මූට පිරිකර දෙන්නේ නැහැ කියලා. දෙවෙනි වක්කඩෙන් බෑලා ගියා. මොකද කියලා වහම දානෙත් හම්බ වෙන එකක් නැහැ කියලා. එහෙම දේවල් තියෙනවා. අපේ මේ එන ධර්ම මාර්ගයේ අවබෝධය කියලා එන පුජ්‍යලයෝගේ වුණත් ඒ පුජ්‍යලෝ හිතන් ඉන්නේ ඒ පුජ්‍යලෝ මට පේන්නේ නැහැ කියලා. මං දන්නේ නැතුව මේ දේවල් කරනවා කියලා. උන් ඉතින් වෙලාවකට පෑදෙන, වෙලාවකට අපහැදෙනවා. ඉතින් මං හිනාවෙ ඉන්නවා. ආය පැහැදිච්ච කෙන ආයි පැහැදෙනවා. එච්චරයි. ඔක්කොම මේ සම්මතයේ දේවල් එක්කනේ. සම්මති දේවල් එක්කනේ. ඉතින් ඔය වගේ මේ එක්තරා පලාත හිටපු ධන කුහේරේ ලෝභයකට උමනා වුණ වැඩි ආනිසංස ලබන්න පින්කමක් කරන්න. ඉතින් ඒක යුගයක මේ මේ ගිහිල්ලා කිව්වා ලොකු හාමුදුරුවන්ට, මට මේ පන්සලේ ඉන්න සිල්වත්ම හාමුදුරුවෝ දෙන්න කිව්වා. මේ දානට වඩම්මන්න. ඉතින් මේ ඉන්න රහතන් වහන්සේ නමක් කියන. ඉතින් උන්වහන්සේ තමයි පෙන්වුවේ අහවල් කුටියේ ඉන්න උන්වහන්සේ වඩම්මගෙන දානයක් දෙන්න කිව්වා. ඉතින් උන්වහන්සේ දන්නෝ මේ යකා මේ පින් වලට ලෝභ කමිට මා අරන් ගිහලා මට කවලා පින් ගන්න හදන්නේ. මේ පුජ්‍යල ළඟ ඇති ශ්‍රද්ධාවක්වත් මේ ගෞරවයක්වත් මොකක්වත් අවබෝධයක් නැහැ කියලා ඉවරලා රහතන් වහන්සේ දන්න නිසා ඈතින් මෙනකොට රහතන් වහන්සේ බිම ඉරි ඇද ඇද ඉන්නවලු කකුලෙන්. එහෙනම් කකුලෙන් ඉරි ඇද ඇද ඉන්නවලු. ආපු ගමන් බැලුවලු මෙයා රහතන් වහන්සේ කෙනෙක්ද? මෙයා මේ මනෝ ලෝකයක ගිහිල්ලා මේ බිම ඉරි ඇද ඇද ඉන්නවා කියලා. කියලා ගිහිල්ලා කිව්වලු ආපෝ ඒ හාමුදුරුවන්ගේ ඇති සිල්වන්ත භාවයක් නෑ මේ කකුල් දෙක වරවන අර ඉබිම ඉරි ඇඳ ඇද ඉන්නේ කියලා කිව්වා. ඉතින් ඒ වගේ මේ ලෝභ මිනිහෙකුට තණ්හාවික මිනිස්සෙකුට මේ එහෙම රහතුන් අඳුරන්න පුළුවන්ද නේ? එහෙම අඳුරන්න බෑ. තියනතරන්න බෑ. පුදුම මිනිස්සු ඉන්නේ ලෝකේ. අපි ඒ විෂමතාවය, ඒ විවිධත්වය බලාපොරොත්තු නොවීත් අපිට බෑනේ. ඒක බලාපොරොත්තු වෙන සිද්ධ වෙනවා. නමුත් මේ දේවල් අහලා ධර්ම මාර්ගයේ යන කෙනා ශක්තිමත්ව ගමන් කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. පින්නතුනේ මේ සමාජයේ ගොඩාක් ඉහළ ජයකිහිලි නන්වල තියෙන්නේ මේ ගොඩාක් මේ පහළ මට්ටමින් ආපු ගොඩක් දුක් විඳප මිනිස්සු. ඒ මිනිස්සු තමයි කාගෙන ඉස්සරහට ව්‍යාපාර, ශාස්ත්‍රීය, අධ්‍යාපන හොඳට දියුණු කරගෙන යන්නේ. ඇයි? පිටිපස්සෙන් හොඳට කොණිත්තල තියෙනවනේ කට්ටිය. ඒකයි. හැබැයි මධ්‍යමහා පෝසත් පැලන්තියෙන් එන දරුවෝ බොහොම හිමි යන්නේ. මොකද හේතුව? පිටිපස්සෙන් කොණිත්තල නැහැනේ කවුරු. බොහොම සැපසේ සෞම්‍යව යන තියෙන්නේ. එහෙර කොණිත්තන්නේ කවුරුද? ඒ වගේ වෙනතුනේ මේ සංසාර දුක මායя හොඳට දඬුවන් ටිකක් දීලා වේදනාවට පත් වෙච්චයි තමයි නිවනේ කෙළවරට යන්නේ. තියෙන නිසල විල කියලා ග්‍රන්ථයක් තියෙනවා අචංචා හාමුදුරුවන්ගේ. කියවන්න බලන්න ඕන පොතක් ඒක. අපි දර්ශන වේදේ ආරම්භ කරන්න හොඳට අපිටත් අත්උදව්වක් වෙච්ච හොඳ පොත් ඒවා. ඒකේ තියෙන ලස්සන කතාවක් තියෙනවා ඒකේ. දැන් මේ විල ගල් කැට දම තියෙනකොට ඒක හැමතිස්සෙම මොකද වෙන්නේ? රළ නගිනවා. ගල් කැටය වැටුනාම රළ නැගෙනවා. අපේ මේ සිතත් ඒ වගේ. අපි අරමුණක් අරමුණක් දාන්න දාන්න මොකද වෙන්නේ? මේක රළ නැගෙනවා. ඔබට නිසල විලක් බලා ගන්න ඕන නම් ඔබ මොකද කරන්න ඕන? ආයිනකට වෙලා බලාගෙන ඉන්න ගල් කැට මේකට විසි කරන්නේ නැතුව. නිර්වාණය ගැන බණ කිරීම, ධර්ම දේශනා කිරීමත් මෙන්න මේ වගේ කියලා මට ධර්ම කරුණම් පහළ වුණා. රස කියන්න බැරි දෙයක් ගැන රස කියනවා වාගේ. වර්ණය දක්වන්න බැරි දෙයක් පිළිබඳව වර්ණය දක්වනවා වාගේ. හැඩ කියන්න බැරි දෙයක්ක හැඩ කියන්න උත්සාහ කරනවා වාගේ දෙයක් තමයි සද්ධර්මයේ දේශනා කිරීම. ඉතින් මේ වචන ටික අහපු කෙනෙකුට ඔබ ඇත්තටම තේරෙන්නේ නැහැ කියලා එක්කෝ මට වෛර කරනව නැත්නම් බර ටික දාලා යනවා. තමන්ගේ අඥානකම තේරුම් ගන්නෙ නෑ. ඉතින් ඥානවන්තයෙක් ඔබ තේරුම් ගන්න මහන්සි වෙනවා. හරිම අමාරුයි. පඬිත වේදනීයෝ බුදුවරයෙක් පඬිතෙක් කියලා කියන්නේ පොඩි පහේ කෙනෙකුට නෙමෙයි. සසර පුරුදු ඉඳලා එන මහා බල සම්පන්න ඥානයක් තියෙන කෙනෙකුට තමයි පඬිතය කියලා කියන්නේ, බුදු කෙනෙක්. මේ උපාධි ගත්ත පමණින් කෙනෙකුට නෙමෙයි. ඉතින් මේ ඒක නම් ඇත්ත තමයි. කාටද ඉතින් ඔක තේරෙන්නේ? දැන් ඒ වචන ටික බලන්න. රස කියන්න බැරි දෙයක රස කියනවා වගේ. වර්ණ දක්වන්න බැරි දෙයක් ගැන වර්ණ දක්වනවා වගේ, හැඩ කියන්න බැරි දෙයක් ගැන හැඩ දක්වනවා වගේ තමයි සද්ධර්ම දේශනාව. ඒ නිසා තමයි අපේ බිනතුන් අපි මතක් කරන්නේ වචන ඉක්මවා දකින්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අර රස කියන්න බැරි දෙයක් ගැන රස කියනවා වගේ, රසයට එහා දෙයක් ගැන අපි සාපේක්ෂිත ධර්ම වලට එහා ධර්මතාවයක් ඔන්න වැටහෙන්න පටන් ගන්නවා. ඈ වර්ණ දක්වන්න බැරි දෙයක් ගැන කියනවා වගේ ස්වාමීන් වහන්සේ කියන වචනෙට එහා දෙයක් මේගොල්ලෝ හඳුන ගන්නකොට අන්න පින්නතුනි වර්ණයට අතික්‍රමණය කරපු, රූපය අතික්‍රමණය කරපු, ඇස අතික්‍රමණය කරපු, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ඉක්මවපු දර්ශනේ යට වැටෙන්න පටන් ගන්නවා. හැඩ කියන්න බැරි දෙයක් ගැන හැඩ කියනවා වගේ. මේ නිර්වාණය හැඩයක් නැහැනේ. හැඩයක් නැහැ, දිශාවක් නැහැ, තැනක් නැහැ, දෙයක් නැහැ. හවල් දන තියෙනවා කියලා කියන්න බෑ. මට හිතන විදිහට ඕකම වෙන්නේ නැති කියලා මට හිතන මන් දාගෙන නිසා ඒ විදිහට පේනවද දන්නේ නැහැ. මොකද මිනිස්සු හිතන් ඉන්න විදිහ වැරදි ඇති. නමුත් මට හිතෙනවා ඕකම තමයි ඔය මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ ඔය කතා කරලා තියෙන්නේ කියලා මට හිතෙනවා. මේ සමාන කරන්න යනවා නේද? සමහර මෝඩ උන්වහන්සේලා ඉන්නවා ඔය සමාන කරන්න යනවා බුද්ධ ආගම කන්න හදනවා කියලා. එහෙම බුද්ධ ආගම කන්න හදනවා නේ. අපි කවුරුත් මිනිස්සු, අපිට මේක මොනම හරි විදිහකින් නිර්වචනයකින් හරි ඒකාත්මික වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. නිකන් බේද පින්න බලා යකු පෙරේතයෝ වගේ ඉන්නවට වැඩිය. ඒ ශාසනය ඇතුළේ සමගිව ඉන්න බැරි උන්නාන්සලා ඉතින් වෙන ආගමක් එක කොහොම තරහයක්ද? ඒ ඉතින් දේවදත්ත පරම්පරාවේ මිනිස්සුන්ගේ හැටි. ඒක නෙමේ. අපි බලන්න ඕන මේ කොහොමද මේ සාමූහිකත්වය ගොඩනගන්නේ කියලා. මම දකින්නවා මේ එක දෙයක්. දැන් මම අහලා බැලුවාම මේ දෙවියන් කියන සංකල්පය මොකද්ද? දැන් මම දවසක් බස් හෝල්ට එකදී ඉන්න ගමන් මුස්ලිම් මිනිස්සෙක්ගෙන් අහලා බැලුවා, "ඔයාගේ දෙවියෝ කොහෙද ඉන්නේ කියලා." "මෑන්ස්" කියනවා, "දෙවියෝ මේ හැමතැනම ඉන්නවා කියලා. මේ වටපිටාවේ, මේ හැමතැනම, මේ පිටුපස මේ තියෙන හැමතැනකම දෙවියෝ ඉන්නවා කියලා." ඒක බලනකොට ඒක ඇතුළේ තියෙනවානේ පොඩි ගැඹුරක් තියෙනවානේ. එතකොට අපි මේ කතා කරන්නේ නේචේක ස්වභාවය, ඒ වගේම තථාගත තත්ත්වය කියලා කතා කරන එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේක සම්බන්ධ වෙනවා. එතකොට හොඳයි. එතකොට වෝඩ් කියලා හරි මොනවා හරි දෙයකින් ඔක් කතා කරනවා. ඉතින් අපේ වචනේම නෙවෙන්න පුළුවන්, වෙන වචනයක් ඒකට භාවිතා වෙන්න පුළුවන්. ඉතින් ඒ සාමූහිකත්වයේ ගලපන්න දැනට ඉන්න මේ අපේ බෞද්ධ නායකයා තමයි දලයි ලාමා හඳුරන වහන්සේ. දෙවන වහන්සේ එකපාරක් හරි ලංකාවට ගේන්නේ වඩම්මලා ගෙන යන්න පුළුවන් නම් මේ රටේ රාජ්‍ය නායකයෙකුට මහා පිනක්. මොකද නූතනයේ ඉන උත්තම මහරහතන් වහන්සේ නමක්. ඉතින් බුදුවරු දකින්න කියලා මිනිස්සු පතපතා ඉන්නවා මේ නූතනයේ ඉන්න උත්තමයන් වහන්සේලා දකින්න නැතුව. ඇහෙන්නේ මේ දකින්න ඕන ධර්මයෙන් දකින්න ඕන. ඇහෙන්නේ මේ දකින්න ඕන ධර්මයෙන් දකින්න ඕන. ධර්මය අපහසුයි කියලා අත්හරින් නැතුව අපහසුතාවයේ මැඩ පැවැත්තිලා ඉවර වෙනකම්ම ධර්මයේ අභියෝගය දෙන්න මනසට. යාම ස්වභාව ධර්මයේ ඔටෝමැටිකලි තේරුම් අරගෙන නතර වේවි. තේරුණානේ? ඒ ස්වභාවයෙන්ම තේරුම් අරන් නතර වෙනකම් ඒක දෙන්න. කරන්න දෙයක් නැහැ. ඒක තමයි අපි කළේ. මනසට අපි කිව්වා උඹ ඉන්දීතියනේ පණ්ඩිතයා වගේ. ඔන්න දැන් ඉගෙනගෙන මේක. මගේ මනසේ ඒ කාලේ තිබුණු එක පණ්ඩිතකමක් තමයි මිනිසෙකු විසින් කළ ඕන දෙයක් මටද කළ හැකි කියන මාන්නය තිබ්බා. ඒක හොඳ එකක්. ඒක තියෙන්න ඕන. ඒක නොතිබ්බනට නිවන් දකින්නත් බෑ. දැන් එහෙම ඉන්න වෙලාවේදී දැන් ඕන එකක් මට තේරුම් ගන්න පුළුවන් කියන තැනනේ ඉන්නේ. හරි චන්ඩියා. බොහොම ගැඹුරින් මොනවා හරි දෙයක් කිව්වොත් නුවණින් බලලා අඩුවක් පාඩුවක් තිබුණොත් ඒක අඩුපාඩුව කියනවා. ගැළපීමක් නැති වුණොත් ගැළපීම නැති එක කියනවා. නැත්තම් කටකොණේ hina වෙලා අයින් වෙනවා එතනින්. ඒක මොනසට මෙන්න ලියා ගන්න බැරි අභියෝගයක් ආවා. මේ ධර්මයේ අභියෝග කතන්දර ගොඩක් ඇහෙනවා මනසට තේරෙන්නේ නැති කතන්දර. දැන් මං කර වැඩි මේක මම අයින් වෙලා තරගේ මනසට බාර දුන්නා. මනසට බාර දීලා දැන් මෙයා නැහෙනවා නැහෙනවා මේකත් එක්ක මේක අවබෝධ කරගන්න බෑ මෑන්ට. මෑන් කියලා කිව්වේ මනසට. හරිද? එයාට අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න බැරි වෙලා දැන් මෙයා පස්ස ගහනවා, ඇකිලෙනවා, මේ මැලි වෙනවා, මේ වෙනවා, නැවෙනවා. මෙයාට මේක තේරුම් ගන්න බෑ. හරි චන්ඩිය වගේ හිටියේ. ඊට පස්සේ මං ඉතින් මනසට කිව්වා, "ආ, හිටියේනේ. ඔබ දැන් ඔබ චන්ඩිය වගේ හිටියේනේ. ඔන්න දැන් අවබෝධ කරගනි." කියලා එහෙම කිව්වා. එයා තේරියේ නෑ මෙයා. තල්ලු කරගෙන ගියා. දැන් පස්ස ගහන්න බෑ. ඉස්සරහටම යන්න ඕන. අරන් ආවනම් කියලා. ගිහිල්ලා 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 මිනිහා ඉල්ලා අස්සෙන තැනටම පත් කරා. වැඩේ බැරි නම් කරන්න මොකද්ද ලෝකේ? ඉල්ලා අස්සෙන එකනේ. ඉල්ලා අස්සෙන තැනටම ගියුවා. මෑ නිකන් අස්සෙන්නේ නෑනේ. ඉල්ලා අස්සෙන තැනටම ගිහිල්ලා මට බෑ කියලා අයින් වුණා. අන්න එතන ඉඳලා තමයි ලේසි උනේ ගමක් මග. තමා ළඟ ඉන්න පුජ්‍යලයා ඉල්ලා අස්සෙන්න ඕන වැඩේ බෑ කියලා. අන්න එතන ඉඳලා තමයි විනෝදේ ලෝකෝත්තර පියවර ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ පුජ්‍යලයා හිටු වෙකන ඉල්ලා අස්සුණා නාමික පුජ්‍යලයා. අර වැඩේ බෑ කිව්වා. ආයෙනම් ඵලයන් යන්න කිව්වා. දැන් යවන්න නැහැ. අන්න විවෘතව ඉදිරිපත් වුණා. අන්න ධර්මය තේරුම් ගියා. තේරුම් ගියා කියන්නේ පින්නතුනේ මොකක්වත් මේ කාරණයක් වැටහෙන එකක් නෙමෙයි තියෙන්නේ. මේ ඇඟ ඇතුලේ තියෙන සක්කාය දිට්ඨිය එළියට යනවා. එළියට ගියාට පස්සේ රිලැක්ස් එකක් දැනෙනවා. ඔන්න ඔය වැඩේ වෙනකන් තමයි මේ තල්ලු කිරීම කරන්න සිද්ධ වෙන්නේ. ඌව පැන්නලා යනකම්ම එළවල යනකම්ම අර කට්ටඩිය තොවිල යනටනෝ වගේ දිෂ්ටි අයින් වෙලා යනකම් අපිට මේ සක්කාය දිට්ඨිය අයින් වෙලා යනකම් මේ ධර්මයේ තොවිල නටන්න සිද්ධ වෙනවා. මෙතනින් ඉගිල්ලලා ගියාට පස්සේ ආහාරය රිලීස් වෙනවා, නිදහස් වෙනවා, පුදුම සහනයක් ලැබෙනවා. මෙතන ඉඳලා තමන්ට පුළුවන් මේ ලෝකෙට විහිත රාගේ, විහිත දෝෂ, විහිත මෝහ ධර්මේ වඩන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට නොඇලීම දියුණු කරන්න පුළුවන්. ලෝකෙත් එක්ක සම්බන්ධතාවය අයින් කරන්න පුළුවන්. ඒක මේ ධර්ම මාර්ගයේ යද්දි වෙනතුනේ එනවනේ ප්‍රධාන තුන්දෙනේ. ඒ තමයි තණ්හා, රති, රාගා. ඔය තවත් පැත්තකින් කතා කරොත් එහෙම ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ දේශ මොහ වෙන. දැන් මේ තුන් දෙනා තමයි එක පැත්තකින් බලනවා ගැටිලා. ගැටීමට හසු කරගෙන මෙයාව රඳව ගන්න බලනවා. තා පැත්තකින් උත්සාහ කරන ඇලීම රඳවලා මේක නතර කර ගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැත්නම් මුලාවටපත් කළා, මෝහයටපත් කළා, විවිධ විශ්වාසයන් වල පටලවලා. දැන් කාට හරි නිවන් මාර්ග යන එකෙක් කියවල යන කෙනෙකුට එක පාට ඇවිල්ලා කියනවා මේ අයියෝ ඔච්චර මහන්ත වෙන්න ඕනේ නැහැ, අපේ ආගමට ආව නම් කෙලින්ම මලාට පස්සේ ඕ මෙතනින් පස්සේ කෙලින්ම ස්වර්ගස්ත වෙනවා බුක්කාලා. ගීල ඵලයන්ගු කාල වරින්ගු පරිප්පු නේද? එහෙම මිනිස්සු අල්ල ගන්නවනේ. දැන් ඔන්න මං මේ දෙයියන්ට කැප කරනවා, ඔයා දැන් ඉඳලා පොඩි ළමෙක් වගේ කිසිම පාපයක් නැහැ, ඔක්කොම ඉවරයි, දැන් අලුත් කෙනෙක් මෙතන ඉඳන් කියලා කියනවා. අපිට වඩා පිරිසුදුයි කියනවා. ඒ හැම ආගමක බකම් පුස්ලා ඉන්නේ ඈ ඇවිල්ලා මේ අන්න ඒවට තමයි මෝහයට කියලා කියන්නේ. අගක් මුලක් මොකක්ද නෑ, ඔන්න වතුරේ එබුවාම ඔව් ඔක්කොම හේදිලා ගියා. ඉතින් බුදුහාමුදුරුවෝ ඇහුවා ඒ කාලේ මේ ගෙම්බෝ කොච්චර පිරිසුදු ඇද්ද කියලා. තේරෙනවද? ගොඩක් ආගම් එහෙම දෙනවනේ නේ. මේ වතුරේ ඔබ්බලා ගත්තම මේක ඉන්දියාවේ ගොඩක් තියෙන්නේ. ඉන්දියාවේ Hindu ආගම් වල තිබෙනේ ඔව්ව පස්සේ අනිත් ඒවට අනුකරණය වෙලා මේ පෞහෝදනයක තිබ්බේ. ඉතින් බුදුහාමුදුරුවෝ කල්පනා කර කර ඉන්නේ ඔය ගෙම්බු මාළු කොහොම පිරිසුදු ඇද්ද කියලා. ඇයි උන් නිතරම හේදෙන්නේ? ඉතින් අර ඒ වගේ දේවල් වලට දාන මොහේ. තේනනේ මොහෙන් දානවා. මොහෙන් දැම්මා මේ මොහේ පිළිබඳව. ඊට පස්සේ එයා ඉන්නවා. සසරට බාර දීලා, ග්‍රහයන්ට බාර දීලා, ඒවට බාර දීලා හිටියම මෝහය. අගක් මුලක් පේන්නේ නැති දේවල් වලට බාර දීලා ඉන්න මෝහය. දකින දකින දවස, දකින දවසර නිවන් දකියෝ මං ඉතින් මං දැකලා දකින්න බෑනේම කියලා ඒකටත් අහු වෙනවා. ඉබේ හිටියම නිවන් දකින්න පුළුවන් ඒකත් අහු වෙනවා. කරලා කරන්න බෑනේ, ඔය නිකන් ඉන්නවා. කම්මැලියට ආයේ ඉතින් සුරංගනා ලෝකයක් වගේ එක. ඒ වචනේ අහුන ඇහිච්ච ගමන් තේරුණානේ. එයාට එයාගේ පැත්තට එක වචනයක් හේතු වෙන්න කිව්වොත් ඇති ඒක ගත්තා. නිවනේ පිටපයින් ඕන මනුස්සයට එක වචනයක් ගත්තා ඇති. එයා පිට පැන්නා දකින්න ඕන කෙනාට එක වචනයක් ඇති එයා දැක්කා. ඒක තමයි හැටි. නමුත් මේ වැඩේ ඉවර කරන්න ඕනේ කියලා හිතන කෙනෙක් මොකද කරන්නේ? හැම තිස්සෙම කොකාර ගොදුරක් හොයා ගන්න වක්කඩ ළඟ ඉන්නා වගේ ඉන්නේ. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් හොද්දට ඉන්නව බලාගට මට මේ දේශනේ වැරද්දක් හොයා ගන්න නෙමෙයි, මට නිවන් දකින්න ගොඩ යන්න කොයි වෙද පඩියක් හැදෙන්නේ කියලා, ඉනිමකක් හැදෙන්නේ කියලා. වැරදි දහස් ගාණක් යන්න පුළුවන්. ඒවා එකක්වත් එයා ගණන් ගන්න නැහැ. මේ වතුර ගලාගෙන ගියාට, රොඩු කෑලි ගලන් ගියාට කොකා එහෙම ටුක් ගන්න ටච් කරන්නේ නැහැ. එයා බලාගෙන ඉන්නේ එයාගේ අවශ්‍ය කරන ආහාරය આવුත් විතරයි එයා ටච් කරන්නේ. ඒ වගේ හරියට අපි බලාගෙන අපිට ගොඩ යන්න, අපිට සංසාර විමුක්තිය සරස ගන්න පුළුවන් මොකද්ද එන්නේ කියලා. මුලින් දෙනෙක් අහන නිවන් දකින්න මොකද්ද කරන්න ඕන? උත්තරේ කිසිවක් කරන්න දෙයක් නැත. එහෙනම් ඉතින් අපි මේ ඉන්න විදියට ඉන්නද කියලා අහන්න පුළුවන්. ඉතින් මං අහන්නේ ඔය ඉන්න විදියේ ඉන්නේ මොකවත් නොකරද? ඔන්නෝකයි ප්‍රශ්නේ. තේරෙනා නේද? ඈ මිනිස්සු වැරදි තැනින් අවබෝධ කරගන්න හැටි එක. ආ හමුදුර එනං අරිශෝක කවිරු කරන්න දෙයක් නැහැ නේද? අපි ඉන්න විදිහට ඉන්නවා. දැන් මම අහන්නේ ඉන්න විදිහේ ඉන්නේ මොකවත් නොකරද? අතීතයට යමින් නේද, අනාගතයට යමින්, වර්තමානයට යමින්, අතර වටේ යමින් නේද ඉන්නේ? ඒ නිසා මේ මොකුත් නොකර නෙමෙයි ඉන්නේ, යමක් කරමින් ඉන්නේ. ඉතින් මොකුත් නොකරනවා කියන එක පුදුම ගැඹුරක් නේ තියෙන්නේ. එහෙනම් මේ කර්ම සියල්ල නිරෝධයටපත් කරන්න ඕන නේද? මේ ක්ලේශ කර්ම ටික සියල්ලම නිරෝධයටපත් කරන්න ඕන. අන්න එහෙම නිරෝධයටපත් කරොත් එතන මොකවත් නොකර ඉන්නවා කියන තැනට. ඒ නිසා මතක තියාගන්න ආර්ය භූමියෙන් ඇහෙන වචනයක් හරි ගැඹුරුයි කියලා. සරල ඔබේ පදනමට ගලපා ගන්න එපා, ඒක හරි ගැඹුරුයි. එවන් ඔබට මීට කලින් කියලා දීලා ඇති අර 100 කෙනෙක් උඩ සිහිය නැතුව යන්න ගිහුවාම මේ මිනිස්සු නිවන් දැක්කා. සත්‍ය අවබෝධයටපත් වුණා. සිහිය නැතුව යන්න. ඒ සිහිය හොඳට බණ භාවනා කරලා සතිය පුරුදු කරන කෙනෙක් උත්තර සත්‍ය සම්පජන්නේ මේ සක්මන් භාවනාවේ හැම ගමනේදීම උත්තර සතිය පුරුදු කරා. මේ හඳුරු කියලා තිබ්බ සතියම පුරුදු කරන්න කියලා. ඔයාට ඒක නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් මට තේරෙනවා මේ මනුස්සයා ඇවිල්ලා සීරුවෙන් භාවනා කරනවා කියන්නේ පුදුම සීරුවකින් භාවනා කරනවා. සක්මන් කරන්න ගියාම පැය ගාණක් හරි ඒ සක්මනේ සිහියෙන්ම මේ මනුස්සයා මේ භාවනා යෙදෙන මම දැක්කා. ඒ මනුස්සයා මට එක වෙලාවක ඇවිල්ලා කියනවා බයික් එකේ යනකොටත් මම මේ සිහිය ඇතුවයි යන්නේ කියලා. ඉතින් මගෙත් කට කහනවනේ. මාත් ඇතරලා නෑ, මම කොහොමයි බයික් එකේ යන සීයත් ඇතරලා යන්න ඕව. එතකොට ඔච්චර ලේසිද මහත්වෝ කියලා මං හිතේ. ඔය මනුස්සය මගේ ඇඟට ගොඩ වෙයි කියලා නේද? මම මරන්න හදන්නේ කියලා. දැන් බයික් එකේ සීය නැතුව යන්න කියලා කිව්වොත් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මේ හාමුදුරුවෝ මම මරන්න හදන්නේ කියලා? වාහනේ සීය නැතුව පදිගෙන යන්න කිව්වොත් එහෙම හිතෙන්නේ නැද්ද මේ මාව හප්පන්න යන්නේ කියලා? ඔව්, ඒ මනුස්සයට එහෙම හිතුන්නේ නැහැ. ඒ මනුස්සය දන්නව මොකක් හරි මේ හාමුදුරුව යම් ආධ්‍යාත්මික ගුණයක් දිනු කරගෙන කල්පනා කරන කෙනෙක්. ඉතින් මේ කියලා මේ මනුස්සය හිමි නිශ්ශබ්ද වුණා. නිශ්ශබ්දල චුට්ටක් වෙලා බිම්බලාගෙන ඉඳලා එහුම ගිහිල්ලා වාඩිවලා භාවනා කරා. භාවනා කර කර ඉඳලා මිනිහට ඒත් තේරුන්නේ නැහැ. බයික් එකේ යන ගමන් මේක මිනිහා ප්‍රගුණ කළා. දැන් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මං සීය නැතුව යන්නේ. සිහිය නැතුව යන්නේ ඒ මනුස්සයට පුදුම මේ පිනායමක් සතුටක්. ඉතින් ඕක තේරෙන්නේ නැති මිනිස්සු ඉතින් එක එක ඒවා කියනවා. ඉතින් තේරෙන මනුස්සයා එකෙන් වැඩක් ගත්තා. ඒ මනුස්සයාට ඒක සන්තෝෂයි. ඒ ධර්මයේ ඒ වෙලාවට යාටම ගැළපිලා ගියා. උඹටත් ගැළප ගන්න උත්සාහ කරන්න. මන්නම් දන්නේ නැහැ පින්නතුනේ, මන්නම් ඉතින් උදානයක් ප්‍රකාශ කරනවා, සතුටු වෙනවා මේ සංසාරේ සතර අපායට වැටෙන මහා භයංකාර ගුණයෙන් මන් නිදහස් වුණා කියන එක. සතර අපායට වැටෙන ගුණාංග තියෙද්දී කොහොමද ඉන්නේ කියලා මට හිතාගන්න බැහැ මිනිස්සු. හිස ගිනි ගත්තෙකු එගෙන නිවනසේ මේකේ කොට වෙන්න බලන්න ඕනේ. ඉතින් ඒකට කරන් තියෙන කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, හරි දේ තුල පිහිටීම, හරි දේ තුල හදවතින්ම පිටන්න ඕන. හදවතින්ම ඒක පිළිගන්න ඕන. අන්න ඒකට තමයි ධම්මාන ධම්ම ප්‍රතිපatti කියන්නේ. එහෙම නැතුව මේ කයින් පිටන එක නෙමෙයි. ඈ? කයින් පිටන එක නෙමෙයි. මම අර මේ අපේ ළිඳේ ඉන්න මා මේ ඉබ්බෙක් හිටියා. දැන් හාමුදුරුවෝ ඔක්කොම ගිහිල්ලා නාන ළිඳ. මම ගම මේ ඉබ්බ කොච්චර කාලයක්ද? ඉබ්බ වුරුදු 15ක් විතර වෙනවා ගෝවකට වෙලා. එතන ආම්බුරු කෙනෙක් කිව්වා අයියෝ නෑ ඔය 20ක් විතර වෙනවා මං එන්නට කලින් ඔය ඉබ්බ හිටියේ කියලා ඔකේ. එහෙනම් මං කිව්වා එන ඉතින් හොඳයිනේ ඉබ්බ උපසම්පදානේ කියලා. ආම්බුරුට ඔක්කොම මට විරුද්ධ වුණා. මං කිව්වා ඇයි මොකව විරුද්ධ වෙන්නේ? ඉබ්බ උපසම්පදා. වන්දලේ ඉබ්බනේ, වන්දලේ ඉඳේ ඉන්නේ ඉබ්බ. හැමෝ අපි කරන එක වැරද්දක්ද මේ ඉබ්බ කරනවද? ඌ බොරු කියන්නේ නැහැ නේද? මොකක්වත් නැහැ. හාමිනේ කෙනෙකුත් නැහැ. තනියෙන් ඉන්නේ බ්‍රහ්මචර්යාවේ ඉතින. ඉතින් ඉබ්බ උපසම්පදානයා කියලා. ඊට පස්සේ කියන ඉබ්බාම උපසම්පදාව ගත්තේ නැහැලු. සමාදම් නැහැලු. ඒ නිසා ඌ ඉබ්බ උපසම්පදා නැහැ කියවා. ඒ උපසම්පදා එන ගන්න මොනද ඒක? ඇත්ත වැඩේ සම්මුතියෙන් බැලුවාම ඉද්දයි ඉබ්බා සීමා මාලකයට කියලා උපසම්පදා වුන්නේ නැහැ නේද? ඉබ්බා උපසම්පදා නැහැ තමයි. ඉබ්බා පන්සිල් සමාදන් වුනේත් නැහැ. ඒ නිසා පන්සිලුත් නැහැ ඉබ්බට. දවල සීලබ්බත පරාමාසයම නොතිබුණොත් එහෙම කැලේ නේ. එතකොට තේරෙනා නේද? දෘෂ්ටි සීලය සහ දෘෂ්ටි නැති සීලය නිසා ශාසනයක විනයක් ඕන, විනය ධර්මයක් ඕන. ඒක වෙනම කතන්දරයක්. නමුත් නිවන් දකින්න තියෙන එකම මාර්ගය තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන ආර්ය සීලය ඕන. නැත්නම් මේ දේවල්. ඒ නිසා අපේ මිනිස්සු මේ ගොඩාක් දේවල් වලට විනය ධර්ම වලට තමයි සීලය කියලා පනවගල තියෙන්නේ. ඒ විනය ධර්ම වලට සීලය කියලා පනවගත්තොත් එහෙම සීල වෘත බවටපත් වෙනවා. එතකොට ඒ මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා වඩන්න ගියොත් එහෙමනම් නිවන් මාර්ගේ නෙමෙයි යන්න සිද්ධ වෙන්නේ අර බ්‍රාහ්මණයන්ගේ මේ ධ්‍යාන මාර්ගවල. ආරියසංග මාර්ගේ හරියට යොදලා බැලුවාම සීල සමාධි ප්‍රඥා නෙමෙයිනේ එන්නේ. ප්‍රඥා සීල සමාධිය එන්නේ. ප්‍රඥා සීල සමාධිය තමයි වැටෙන්නේ. ප්‍රඥාව නැතුව නිවන් දකින්න බෑනේ. ඉතින් මෙතනට පමණක් සීමා කරන්න නැතුව තමන්ගේ කොයි හරි අඩුවක් තියෙනවා නම් හැකි පමණින් හැමතිස්සෙම තනි තනියෙන් පෞද්ගලිකව සුද්ධ කරගන්න. එක ධර්ම කරුණක්වත් ගැඹුරින් යථාබෝධය කරන්නේ නැතුව අත්හරින්න එපා. ඒක තමයි තිබුණු රහස අපේ. ධර්මය අවබෝධ කරගන්න තිබිච්ච රහස තමයි එක කාරණයකත් මං ආයි මේක තේරුම් නැත්තම් අයින් කරන්න මේ පහබල යන්නේ නැහැ. ඒක තේරුම් අරගෙනම තමයි ඉස්සරහට ගියේ. පොත් තුනත් මං ඒ දාලේ තරුණ කාලේ හරි එකපාරට කියවගෙන නෙමෙයි යන්නේ. ඒ කරුණ හොඳින් අවබෝධ කරගනිමින් තමයි ඉස්සරහට පොත් කියන්නේ. හෙමින් කියවන්නේ. නමුත් ඒක ශක්තිමත්. හෙමින් ශක්තිමත් අවබෝධයයි. අද මිය යා හැකිනම් අද නිවන් දැකිය හැකිය. දැන් ඔබට මිය යා හැකිනම් දැන් නිවන් දැකිය හැකිය. ජීවත්ව සිටියදී මිය යා හැකි නම් නිවන් දකිනවා. ජීවත්ව නොසිටෙන මරණයෙන් මිය ගියහොත් නැවත උපත ලබනවා. එතන උපතක් නැති එක හරි තියෙනවා කියන කතන්දරයටත් බුදුහාමුදුරුවෝ එකඟ නැහැ. නැති එකක් පස්සේ ඇතයි කියාගෙන දුවන්නා වූ ස්වභාවය තියෙන. එච්චරයි තියෙන්නේ. නැති එකක් පිළිබඳව ඇතයි කියලා ඔය භෞතික ලෝකෙත් බලන්න. නැති ඉඩමක් කඩමක් තියෙනවා කියලා හිතනවා. නැති ගියක් දොරක් තියෙනවා කියලා හිතනවා. නැති ශරීරයක් තියෙනවා කියලා හිතනවා. නැති ධනයක් තියෙනවා කියලා හිතනවා. නැති රටක් තියෙනවා කියලා හිතනවා. නැති දෙයක් තියෙනවා කියලා හිතනවා. නැති දෙයියෙකුත් අවසානයේ ඉන්නවා කියලා හිතනවා. මිනිස්සු ඔළුවට දැම්මම නැති දෙයියෙක් ඉන්නවා කියලා හිතනවා. ඒ දෙයියන්ට කියනවා මාව බලා ගන්න, මාව ආරක්ෂා කරන්න, දිව්‍ය ලෝකේ යාම නොමිලේ බුරියාන දෙන්න. අර සමහර ආගම්වල ගැන්නෝ වගේ කිව්වනම් නිවන් දැක්කහම නේද හොඳ තරුණයෝ 7 දෙනෙක් ලැබෙනවා 10 දෙනෙක් ලැබෙනවා කියද්දී ලෝකෙ ගියාම කොල්ල ටික ඔක්කොම ඇවිල්ලා නිවන් දැක්කේ නැතිද තේරෙනවා. කාමයන් ආසත්තව හිටව මිනිස්සු හිටියේ යුද්ධයට ඇදලා ගන්න ක්‍රමයක් තිබෙන්නේ. මෑන්ස් කල්පනා කළා මේ යකු එන්නේ නැහැ. උඹල මේ වරෙන් යන්න දෙවියෝ එනුමේ මලාම උඹලට ලස්සන මේ වගේ මේ හැතිරිය නෙමේ ලස්සන ඒවා හතක් අටක් හම් වෙනවා කිව්වා. අනේ කට්ටිය ගිහිල්ලා යුද්ධෙට ගිහිල්ලා මලා. ඉතින් මොඩයන්ගේ වැඩ ගන්න ක්‍රමයක් තියෙන්න එපා. ඈ මොඩයන්ගේ වැඩ ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒක තමයි ක්‍රමේ. ලංකාවෙත් ඔය දකුණේ උන්නේ වැඩිපුරම ගිහිල්ලා මලින් ඉතින් වැඩිම දකුණේ දක්ම මෝඩයෝ ඉන්නේ. මම දකුණේ පට්ට මෝඩයෝ ඉන්නේ වැත්ත. ඔය එල්ල ජාතික අභිමානය කියලා සින්දුව ගැහුවනම් ඇති ගිහිල්ලා මල. නුවර මිනිස්සු කොළඹ මිනිස්සු කොල්ලෝ යන්නේ ගිහිල්ලා මලේ නේ. ඔළුව තියලා ඔන්න. උන් රට බහිනව විසක්. යුද්ධ දෙයක් නෑ. මම ගෝ යුද්ධ තියෙන කාලේ රට පැනපේ උන් තමයි නියම ඔළුව තියෙන මිනිස්සු. මේ ජරම රයත් අපිට වෙන්න හම් වෙන්නේ අපිට මේ ෆැමිලි එකක් ගත කරන්න ඕන මේ මේ මොකද්ද කියලා රට පැන්න ඔක්කොම ටික බොහොම හොඳයි. නැහැ ඉතින් රටක් යුද්ධයෙන් බේරෙපෙන්නේ ඒක හොඳයි තමයි. නමුත් ඉතින් මෝඩකමට හරි ගිහිල්ලා මිනිස්සු කොහොම හරි බේරුව දෙපැත්තෙන්ම යුද්ධ කරගත්තේ මෝඩයෝ. දෙපැත්තෙන්ම තුම්පැත්තෙන්ම මෝඩය බවට පත් කරනවා. ඉතින් අර පැත්තේ මෝඩය නැති කරන්න මේ පැත්තේ මෝඩය බවට පත් කරලා හරි දාන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මේ ගැදුරේ යුද්ධ කර ගන්න තැන දෙපැත්තේම මෝඩකමක් තියෙනවා. නැත්තම් ඉතින් මරා ගන්නවා ඈ. ඉතින් ඕකම තමයි පරමාර්ථයෙන් ආර්ය ශ්‍රාවක පැත්තට එනකොට සිද්ධ වෙන්නේ. මේ ලෝකේ තරංග වදින, යුද්ධ වදින හැම දෙයක් එක්කම මෙයා මොකද කරන්නේ? අතහැරලා අයින් වෙනවා. අතහැරලා අයින් වෙනවා. අල්ලගන්න ගියාම නිකන් කේජු කෑ අර මොකද්ද මේ මස් කෑල්ලක් මේ විදුලිහිනියක් අල්ලගත්තා වගේ දුක් විඳිනනේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අතහැරීම සුවයකට සලකන එන අපිට අල්ල ගන්නත් දෙයක් නැත්නම් අත්හරින්නත් දෙයක් අයිතියක් නැත්නම් අය මොකද කරන්නේ? මේ අල්ල ගැනීම සහ අත්හැරීම සිද්ධ කිරීම සඳහා තියාගෙන ඉන්න කෙනා විශ්‍රාම යවන්න ඕන. එනවා නේද? අල්ලගෙන ඉන්න කෙනා මේ විශ්‍රාමය යවන්න ඕන. ධර්මයේ කියන්නේ හරි ගැඹුරුයි. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික කාවද්දලා මේක වැඩෙන්න ඕන. එහෙම නැතුව එකපාරට මිනිස්සුෙකුට මේ ධර්මයේ දරා ගන්න දුන්නොත් එහෙම හරියට ඉතින් සිමිත්ති කොට 500ක් විතර එකපාරට කරවුඩින් තිබ්බා වගේ. එක මිනිහෙක් කියන තරගේ සිමිත්ති කොට 500ක් තිබ්බ මොකද වෙන්නේ? මිනිහා සිමිත්ති කොට වලින් වැහෙනවනේ නේද? එතකොට මිනිහා පේන්නේ නැතුව යනවා. ඉතින් ඒක නිසා මේ ධර්මයේ කියන එක අපිට මේ උපාසයට බැරිය එකපාරට අපේ තුල ස්ථාපිත කරන්න. සිවින්ති කොට 500ක් ඇඟුලින් තියනකොට දරාගෙන ඉන්න පුළුවන් නම් මට පුළුවන් ඔබ එකපාරටම පෝෂණය කරන්න. ඒ නිසා තමයි භාවිතා බහුලීගතා අනුපූප ක්‍රියා අනුපූප ප්‍රතිපදා වශයෙන් මේ මනුපූර්ව ටික මේක මෝහත් කරගෙන දියුණු කරගෙන වඩාගෙන ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න කියලා කියන්නේ ඒකයි. අනුමතරව පෙන්නතොන්ට වෛද්‍ය විද්‍යාලේ පොත් ටික එක දවසින් කියවන්නත් බෑනේ නේ. ආ ඒ වගේ තමයි. ඇඟිසි සිදාලු පාදයේ පොත් ටිකත් එක දවසින් කියවන්න බෑ. ඒ වගේ තමයි මේක. එක දවසින් කියන්න කිව්වොත් එහෙම එයාගේ ඔළුව මොකක් හරි එකක් වෙලා තියෙන්නේ. ඒ නිසා අද දවසේ උපරිමයේ ඔබ සිද්ධ කරගන්න. අද දවසේ උපරිමයේ සිද්ධ කරා. මේක තියෙන්නේ අර සියුම් කාරණයක් තේරුම් ගැනීමක් තියෙන්නේ. ඒ සියුම් තැනට මනස හැඩගස්සන්න පුළුවන් සූක්ෂම ධර්මතා හඳුනා ගන්න නුවණ තියෙන්න ඕන. සිත විතර සූක්ෂම ධර්මතාවයක් මේ ලෝකෙ මොකක්වත් නැහැ. සිත විතර සූක්ෂම ධර්මතාවයක් මේ ඇලිලා ඉන්නෝ පේන්නේ නැති වෙන්න. දැන් අපි දන්නවනේ සමහර අර ඉන්නවනේ කටුස්ස වර්ගෙ හැම ඉන්නවනේ යංගිසි දෙයකට යාවහම ඒ පාට වෙනවා. සමහර සත්තු සර්පේ වර්ගත් ඉන්නෝ. ඒ කැලෑවේ කොළ අතරට ආවහම ඒ කොළවල පාට තමයි ඒ සතා ඉන්නේ. එතකොට සතා අපිට හඳුන ගන්න බෑ. මේ පින්නතුනේ මමත්වයේ ස්වභාවයත් ඒක. අපි යම් කිසි ස්වરૂපයක් ගන්නවද අපි ඒ ස්වરૂපයට ඇවිල්ලා මමත්වයේ ඒ පාටින් පෙනී හිටිනවා. තේරෙනවද? අපි ප්‍රඥාවන්ත වෙන්න ගියොත් එහෙනම් ප්‍රඥාව පැත්තට ඇවිල්ලා ඔන්න පෙනී හිටිනවා. ඒවල ඉතින් අපි මමත්වයේ ප්‍රඥාව වෙනවා. ඊට පස්සේ උගත් වෙන්න ගියොත් එහෙම ඕ මමත්වයේ උගත් පැත්තට ඇවිල්ලා උගත් වගේ පෙනී හිටිනවා. කරුණාවන්ත වෙන්න පටන් ගත්තොත් එහෙම අම්මෝ මෙන්න ආදරය වෙන්න ගියොත් එහෙම ආදරවන්තයෙක් උනාද ඔන්න ඒ පැත්තට ගිහිලා ආදරවන්තය ආදරවන්තිය වගේ ඒ පැත්තට වෙලා පෙනී හිටින්න බලන්න. නිහතමානී වෙන්න ගියොත් එහෙම මමත්වයේ ඇවිල්ලා නිහතමානී වෙනවා. තේරුණා නේද? මමත්වයේ ඇවිල්ලා නිහතමානී වෙනවා. දැන් දවසක් මහත්මෙක් රැහැගෙන මෙහෙම ඔළුව පහත් කරගෙන ඉන්නව කතා කරනවා. මේ මිනිස්සු හොඳට කෙලින් හිටුව මිනිස්සෙක්. පස්සේ මේ ඔළුව පහත් කරගෙන මේ කතා කරන්නේ. හැම දිස්සෙම බෙල්ල කඩාගෙන හිටලා මෙහෙම කතා කරනවා. මම ඒව ඇයි ඔබතුමා මේ දැන් දෙකර නැවිලා බෙල්ල කඩාගෙන එහෙම කතා කරන්නේ? මිනිහා මට කියනවා හාමුදුරුවනේ වීකර ලක්ුණක් පැහෙනකොට පල්ලෙහාට නැමෙනවනේ. ඒ කියන්නේ මිනිහා පැහිලා. මිනිහා බෙල්ල කඩාගෙන උගුල කඩාගෙන ඉන්නවා. මම ඒක මේ ඔබතුමා හොඳට ගෙලින් හිටියා. මොකද මේ දැන් කඩාගෙන ඉන්නේ. වීකර ලක්ුණක් පැහෙනකොට පහළට නැමෙනවනේ හාමුදුරුවනේ. මම ඒක වීකරලා නැවෙන නිසා ඔබතුමත් නැවිලා ඉන්නේ. බලන්න මාන්නේ කියන එක තව පැත්තකින් බලන්න නිහතමානී පැත්ත වළඳගත්ත ඇවිල්ලා. හිතන්න අමාරුයි මහන්නේ ස්වභාවය. ඉතින් අපි ඕව දැකපු නිසා ඔය වගේ දේවල් ඉතින් අහනවා. ඔය හිතන්න ඕවා නම් වෙන කුටි ගන්න මේ. ඔය වගේ බරපතල දේවල්. ඉතින් අපි අහනවා ඉතින්. ගැටලුවක් නැහැ. ඉතින් මේ ඔහොමයි මානසික ස්වභාවය ඕක. මානසික ස්වභාවය අති සූක්ෂම අති සංකීර්ණ ධර්මතාවය. ඉතින් ටෙගින් ටෙක හැමෙන් හැම දියුණු කරගන්න. මමත් මේක එකපාර කියන්න ගියොත් එහෙම මගේ තොළු අවුල් වෙයි. ඒක මේ මටම තේරෙනුනේ මට වැඩි ඌව ගියපු වැඩක් මේ මනුස්සයට දෙනවා කියලා. දැන් මනුස්සෙක් ගෙදරක වැඩ කරන්න තියෙනවා. මේ මනුස්සයාට මම දුන්නොත් ඌව ගිහිල්ලා වැඩක් දුන්නොත් මේ මනුස්සයාට ආකර 50ක් අද උදුරු ගන්න කියලා කිව්වොත් මටම තේරෙනුනේ මම වැඩි වැඩක් මේ මනුස්සයාට දුන්නා කියලා. අන්න ඒ වගේ මට ඔබට දෙන්න පුළුවන් අභියෝගේ. නමුත් මටත් යුතුයකමක් තියෙනවා ඒක එහෙම දෙන්නේ නැතුව ඒ මනුස්සයට දරන්න පුළුවන් විදියට ඒක දෙන්න. අන්න ඒ රාජකාරිය නිසා තමයි ඔය මම ඔය කතන්දර කියමින් විහිළුවක් කරමින් වැල්වට ආරම් පොඩ්ඩක් කියමින් ධර්ම ඒකතු කරගන්නමින් මේක ගෙනියන්නේ ඒකයි. එහෙම නැත්තම් මට මේ ඒක පාට මේ අක්කර 50ක් උදුරු ගන්න කිව්වා වගේ කියන්න පුළුවන්. ඒ මනුස්සයට ඒක දරා ගන්න බැරුව ටික වෙලාවක් උදුරු ගාලා ඒ මනුස්සය රස්නේට කන්නත් නැතු බොන්නත් නැතු කාන්දේ හිටලා වැටුණා. බෑ. ඒක කරන්න බෑ. ඒ නිසා අපි දෙමු. නමුත් තමන්ගේ ශක්ති ප්‍රමාණය උපරිමයෙන් මේ ඉක්මනින් තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම කරගෙන තමන්ගේ සතර අපාය නිදහස් වීමේ ගුණය තමන් තනිවම කාමරයක ඉඳන් වැඩේ පටන් අරගෙන යන්න හවුලේ නම් හිතන්න එපා group නිවන් දකින්නේ නැහැ. තමන් තනි තනියම තමයි මේ වැඩේ වෙන්නේ. තමන්ටම ආවේනික ක්‍රමයකට තමයි තමන් හොයාගන්නේ මේක. එහෙම තමයි තමන්ට නිවන පූර්ණේ කරගන්න ලැබෙන්නේ. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණ දේවා.